ඉතින් මීළඟට ගරු අනුරාධ ජයරත්නම් තුමා
මූලාශ්‍රාරූඪ ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මේ අද විවාදයක් පිළිබඳව කතා කරනකොට අපි මේ කාරණාව මූලික වශයෙන්ම ලංකාවට ආයෝජනයක් පැමිණිච්ච වෙලාවක මේ ආයෝජනය කරන මුදල් ප්‍රමාණය රිදී මාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්‍රය තුල ආයෝජනය කරනකොට මොන විදියටද අපේ ඉදිරි කරුණු කාරණා කළ යුත්තේ කියන එක පිළිබඳව අපේ මන්ත්‍රීවරුන් විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරා. හැබැයි අපි සියලු දෙනා බොහොම පැහැදිලිව තේරුම් ගත යුතු එක කාරණාවක් තියෙනවා. ඒ තමයි අද අපි හැමෝම දේශපාලන පක්ෂපාත සියල්ලක්ම අමතක කරලා තර්ක විතර්ක කරන්නේ මේ රටට අවශ්‍ය කරන ආයෝජන අරගෙන එන්න. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපි වෙන්න පුළුවන් විවිධ පක්ෂ නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරු වේවා. අපි සියලු දෙනාට අවශ්‍ය කරලා තියෙන රට හරි තැනකට ගෙනියන්න පුළුවන් නම් රටට අවශ්‍ය කරන ආයෝජන රට තුලට අරගෙන එන්න පුළුවන් නම් ඒ කාරණාව තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ ඉන්න 225ටත් අවශ්‍ය කරලා තියෙන ඒ කියන කාරණාව කියලා ගලු මූලස්නා රුඩගරු මන්ත්‍රීතුමනි. හැබැයි මේ ආයෝජන සියල්ලක්ම එනකොට අපි බොහෝ විවිධ තර්ක විතර්ක කරනවා. මේ ආයෝජනයට වැඩිය මේක මේ විදියට ගියොත් හොඳයි කියලා කියනවා. එහෙමත් නැත්නම් ඒ කාරණාව කරනවට වැඩිය අපි මෙවැනත් ස්ථානයකට අරගෙන යන එක සුදුසුයි කියනවා. අවසානයේ හැරිලා බැලුවාම සියලු ආයෝජන අපෙන් අතහැරිලා ගිලිහිලා ගිහිල්ලා මේ රට නැවත වාරයක් පරණ තිබ්බ තත්ත්වයටම පත් වෙන්න සියලු කටයුතු යෙදෙනවා. අපි එතෙන්ට නෙවෙයි දේශපාලන අධිකාරිය හැටියට මහජන නියෝජිතයෝ හැටියට අපි අරගෙන යා යුතුව තියෙන එතෙන්ට නෙවෙයි කියන කාරණාව විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා. මොකද අපේ මන්ත්‍රීතුමාලා විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කරනකොට මම දැක්කා එක කාරණාවක් කියනවා. අපේ අනුර කුමාර මන්ත්‍රීතුමා මතක් කරා මේ අක්කර 300ක භූමි ප්‍රමාණයක් අක්කර හෙක්ටයාර 300ක භූමි ප්‍රමාණයක් මේ කර්මාන්ත ශාලාවට වෙන් කරයි කියලා. හැබැයි මේකෙදි හෙක්ටයාර 300කට වෙනමම පරීක්ෂණයක් පැවැත්වුවා කියලා මන්ත්‍රීතුමා විවිධ කාරණා ඉදිරිපත් කරා. හැබැයි මේකෙදි තවත් මන්ත්‍රීවරුන් කිව්වා මේක බොහොම ෂණිකෙන් වන සංරක්ෂණ ඉඩම් නිදහස් කරගෙන තියෙනවා කියලා. හැබැයි අපි ගාව තියෙනවා ගරු මූලාශ්‍රණ රූඩගරු සභාපතිතුමනි 2011 පස්සේ නිවාසයේ 16 වෙනිදා මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ඉඩම් නිදහස් කරන්න ඒ ඉදිරිපත් කරපු ලේඛනය මගේ සතුව තියෙනවා. එවනම් මේකට රජයන් හැටියට අපි සියලු දෙනා මේකට දායක වෙලා මේක ඉදිරියට අරගෙන ආපු කාරණාව. ඒක විවිධ රජයන් වෙන්න පුළුවන්, විවිධ දේශපාලන අධිකාරියේ නියෝජිතයන් වෙන්න පුළුවන්. හැබැයි සියලු දෙනා ඒකට සහයෝගය දීලා අද මේ වෙනකොට මේ සමාගමට මේක පවරන්න පුළුවන් තත්ත්වයට, සමාගමට ක්‍රියාත්මක වෙන්න පුළුවන් තැනට අරගෙන අවිල්ලා තියෙනවා. මේකෙදි මේ කාරණාව ඉදිරිපත් කරන්න ගරු සභාපතිතුමනි ඔබතුමාගේ අවසරය ඉල්ලනවා. මේකෙදි මේ ලිපිය ඉදිරිපත් කළ තියෙන සේනාරත්න දිසාවන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක ඉදිරිපත් කරපු ලිපිය මේක 2011 පස්වෙනි මාසයේ 16 වෙනිදා ඉදිරිපත් කළා තියෙන්නේ. මේකේ කියලා තියෙනවා මෙම කර්මාන්ත ශාලා සංකීර්ණය හා අදාළ ව්‍යාපෘතිය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් නිදාස් කිරීම මෙම දිසා විසින් මූලිකව නිර්දේශ නොකර අතර පසුව කර්මාන්ත ශාලා සංකීර්ණය සඳහා පමණක් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පූර්ණ ශක්ති අධ්‍යයනයෙන් පසුව හෙක්ටයාර 200ක බිම් ප්‍රමාණයක් නිදාස් කිරීමට අප දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කර ඇත. මේ කවදාද කියන්නේ 2011 දී
පොයින්ට් ඔෆ් ඕඩර්
ඔබතුමාට බාධා කිරීමක් නේ මම කියන්නේ. ඔබතුමාට වාර්තා සියල්ලම ලැබිලා තියෙනවා. නමුත් අපි ඔබතුමාට යෝජනා කරනවා ඔබතුමාත් එන්න යන්න. ඔබතුමා මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට, ඔබතුමා පරිසරය සම්බන්ධ නියෝජ්‍ය අමාත්‍යවරයා විදියට ඔබතුමා එන්න යන්න. අපි ගමේ ගිහිල්ලා මේ පරිසරය නිරීක්ෂණය කරමු. එතකොට ඔබතුමාට වැටහෙයි අපි මේ කියන දේ
ගමේ
මිනිස්සුන්ගේ මොකද කියන එක.
ඔබතුමා කියන කාරණාව හරි. හැබැයි අපි කළ යුතුව තියන්නේ අපිට මේ ආයෝජනයක් රට තුළට එනකොට ඩොලර් මිලියන 152ක් මේ රට තුළට එනකොට මේ ආයෝජනය කළ කර්මාන්ත ශාලා ටික හදන්න යනකොට එතන තියෙන ඉඩම් ටික අපේ ඉන්න ගොවි මහත්තුරු ටිකට අපි දීලා හෙක්ටයාර දෙක ගන්න අපේ ගොවි මහත්තුරුන්ට දීලා, ඒ කියන්නේ අක්කර වලින් ගත්තොත් 4.9ක්, මේ 4.9 අක්කර 4ක විතරයි අපි කොන්දේසි දාන්නේ උක්වගා කළ යුතුයි කියලා, ඒ ඉතුරු 0.9, ඒ කියන්නේ පර්චස් 150කට විතර ආසන්න භූමි ප්‍රමාණයක පර්චස් 10ක් දෙනවා ගෙදර හදාගන්න, ඉතුරු පර්චස් ප්‍රමාණය තියෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන වෙනත් වන වගාවක් කරගැනීමේ හැකියාව තියෙනවා, වෙනත් අතුරු භෝග නිෂ්පාදන ඒ ඇති කරගැනීමේ හැකියාව තියෙනවා, වෙනත් අමතර ආදායම් ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. මේ අපි කතා කරන්නේ අමතර රුපියල් 40,000ක විතර ආදායමක් ලබන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව. ඒ නිසා මේකේ අපි තර්ක විතර්ක කළ යුතුයි. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සියලු දේවල් නොවන තැනට අපි අරගෙන යනවනම් මේ වෙන මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 152ක් කෙනකොට මූලාශ්‍රාර රුඩගරු මන්ත්‍රීතුමනි අපි පයින් ගහලා එළියට දානවනේ. මොකද්ද අපි කරන්නේ? අපි කතා කරනවා අපි කරපු දේවල් වැහිච්ච ඒවා ගැන. අපි කතා කරන අපේ කරපු ඊළඟට ලාභ ලබන තත්ත්වයන් පිළිබඳව හැබැයි මේ විදේශ ආයෝජන සියල්ලක් එන්නේ මේවා පිළිබඳ වාර්තා කැඳවලා මේවා පිළිබඳ ශක්්‍යතා අර්ධන කරලා එහෙමනම් මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙන ඉඩම් පිළිබඳව මම මේ ලේඛනයේ සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමනි මේ සභාගත කරනවා මොකද 2011 ඉඳලා සියලු දෙනා මේකට එකගතාවය පළ කරලයි මේ කාරණාව අද වෙනකොට අරගෙනවිලා තියෙන්නේ ඒ වගේම තමයි පාරිසිතක ඇගයීම් පිළිබඳ වාර්තාව පිළිබඳව අපේ මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරා හැබැයි පාරිසිතක ඇග බලපෑම් පිළිබඳ ඇගයීම් වාර්තාවක් කැඳවලා තියන්නේ ඒ කමිටුපත් කළ අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම වැඩ කටයුතු ආරම්භ කළ තියෙන 2008 වර්ෂයේදී 2008 වර්ෂයේදී තමයි ඊට අවශ්‍ය කරන කමිටුපත් කළේ වැඩ කටයුතු කරලා තියෙන්නේ එහෙමනම් මේ දීර්ඝ කාලීන සියලු දෙනා මේ කාරණාව වෙනුවෙන් එකගතාවය පළ කරලයි මේ කාරණාව ඉදිරියට අරගෙනවිලා තියෙන්නේ අපි අද මේ වෙනකොට රට හැටියට ඩොලර් මිලියන 250කට වැඩි ප්‍රමාණයක් අපේ රටෙන් පිටතට යනවා අපි පහුගිය 2016 අවුරුද්ද ගත්තොත් එහෙම 340කට ඇමරිකන් ඩොලර් මිලියන 340ක මුදලක් පිට රටවල් වලට ගිහිල්ලා තියෙනවා මේ සීනියානායන කිරීම සඳහා එතකොට ඇයි අපි විදේශීය සමාගම් ටික පෝෂත් කරන්න කටයුතු කරන්නේ ඇයි අපේ රටේ තියෙන සල්ලි ටික අපි මේ සීනි වගේ කාරණාවකට තවත් පිට රටට යවන්නේ මේ කර්මාන්ත ශාලාව කරනකොට 14%ක සීනි අපේ රටේ අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණ කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා අපි මේ කීයද කතා කරන්නේ ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 21ක් අපිට රට තුල ඉතුරු කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා ගරු මන්ත්‍රීතුමනි මට බොහොම සීමිත කාලයක් තියෙන්නේ
දෙනවන කාරණාව හරි ඔබතුමා කියන කාරණාව හරි සීනි වලට මිලියන 300 400 අතර යනවා ඇමරිකන් ඩොලර් ඒක හොයන්න පුළුවන් අර ෆැක්ටරි හතරේ හක්කර ලක්ෂයක් තියෙනවා 25000 ගානේ උක් ප්‍රභේද ගේන්න පරිශන කරන්න උක් ටොන් ප්‍රමාණය අක්කරයක නිෂ්පාදනය කරන ප්‍රමාණය 100ට ගෙනාවොත් මුළු සමස්ත රටේ සීනි නිෂ්පාදනය කරන්න පුළුවන් ওই ෆැක්ටරි හතරේ
ගරු බන්තුවා බොහොම හොඳයි අපිට කතා කරනකොට අදහස් යෝජනා නම් බහුතරයක් තියෙනවා ඒ යෝජනා හැම බොහොම ඉදිරිපත් කරන්නත් පහසුයි හැබැයි පොළොවේ ක්‍රියාත්මක වීම යථාර්ථය පිළිබඳ විතරයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ කොහොම කරත් ගරු මන්ත්‍රීතුමනි දැන් ජලය පිළිබඳව අපි විශාල බරපතල ප්‍රශ්නයක් කියලා කතා කරා මේ ජලය ලබා දීම පිළිබඳව හැබැයි වී වගාවත් එක්ක සංසන්දනය කරාම 6න් එකක වතුර ප්‍රමාණයක් තමයි උක් වගාවට අවශ්‍ය කරන්නේ 6න් එකක වතුර ප්‍රමාණයක් අපි ලංකාවේ අද අපි කරලා තියෙන අපේ ගොවි ජනතාව අසරණ කරන එක දිනෙන් දින අන්ත අසරණ කරන එක අපි කරලා තියෙන්නේ ඔබතුමා බලන්න 2015 සංඛ්‍යාලේඛන අරගෙන මේ රටේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.3යි හැබැයි රටේ අවශ්‍යතාවය තියෙන්නේ කීයද මෙට්‍රික් ටොන් මිලියන 3.5යි ඇයි අපි මේ අමතර නිෂ්පාදනය කරන්නේ හන්දි ගානේ වී ගොවීන් බහලා වී ටික විකුණ ගන්න බැරුව උපවාස කරනවා පාරවල් ගානේ බහලා යනවා වී ටික විකුණ ගන්න බැරුව හැබැයි අපි තවත් ගිහිල්ලා කතා කරනවා වී වගා කරන්න මේකට අවශ්‍ය බීජ ටික දෙන්න මේකට අවශ්‍ය පොහොර ටික දෙන්න මේ ගොවීන් ශක්තිමත් කරන්න කියලා අපි දේශපාලන නියෝජිතයෝ ගිහිල්ලා කතා කරනවා මේ කතා කිරීම තුළ මොකද්ද කරන්නේ තමුන්ගේ දේශපාලනයට හොඳයි හැබැයි අර අහිංසක අසරණ ගොවියෝ ටික අන්ත අසරණ කරලා විනාශ කරන එක නෙවෙයිද අපි කරන්නේ හැබැයි අද මේ උක්ෂාගේ වගා කිරීම තුළ ඔවුන්ට ආදායම් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයන් නිර්මාණය කරලා තියෙනවා මං කියන්නේ මේ කාරණාව අද අපේ ගම්පල ප්‍රදේශයට යන්න ගම්පල ප්‍රදේශයේ දොරගල වසමට යන්න ගෝව වගා කරනවා ගරු සභාපතිතුමනි ගෝව වගා කරන කාලේට රුපියල් 7ට කිලෝ රුපියල් 7ට විකුණ ගන්න බැරුව ඉන්න අන්ත අසරණ වෙලා දඹුල්ලට අරගෙන ගිහිල්ලා විකුණ ගන්න බැරුව පාරේ හලල එනවස්ස අනන්ත ප්‍රමාණයි වැලිමඩ පැත්තට යන්න වැලිමඩ ප්‍රදේශයට ගිහිල්ලා බලන්න ඒකේ අල කාලේට මොකද්ද කරන්නේ යායට අල වගා කරා මට හොඳට මතකයි 2013 පළාත් සභා මැතිවරණ එනකොට 2014 පළාත් සභා මැතිවරණ එනකොට අපි වැලිමඩ ආසන පාරව කටයුතු කරා එදා අපි කොහොමද කරේ ඒ මුළු අල අල තොගේම සතුසරා ගන්න කටයුතු කරා හැබැයි අවසානයේ මොකද අල ටිකට උනේ රජයන් හැටියට අපිට తాවකාලික පැලැස්තර යොදන්න පුළුවන් හැබැයි අපි ඊට වැඩිය දීර්ඝ කාලින විසඳුමකට යා යුතුව තියෙන්නේ අද අපේ ගොවියෙක්ට අපි හෙක්ටයාර දෙකක් දෙනකොට අක්කර 4.9ක් දෙනකොට කාටද විරුද්ධ වෙන්න පුළුවන් අපේ කෙනෙක් අපේ ඉඩම් ප්‍රමාණයක් අරගෙන ඒ ඉඩම සංවර්ධනය කරගෙන තමුන්ට අවශ්‍ය කරන පරිසරය ගොඩනගාගෙන දියුණු වෙනකොට ඒකට විරුද්ධව අපි කතා කිරීම තුළ කිසිම පළක් නැහැ කියන එක විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා අපිට අපේ දැන් සුමේද ඇමතුමිය හිටියා ඇමතුමිය මාත් එක්ක කතා කර කර ඉන්නකොට කිව්වා එදා පැල්වත්ත කරනකොට එතුමිය ගිහලා උද්ඝෝෂණය කරා කියලාත් කිව්වා උද්ඝෝෂණය කරා කිව්වා මේ ව්‍යාපෘතිය නතර කරන්න කියලා හැබැයි අවසානයේ අවුරුදු දෙක තුනක් යනකොට තමයි අපිට ඒකේ අපේ වාසිය තේරුනේ කියලා කිව්වා ඒ ජනතාවයෙන් ජීවත් වෙනකොට ඒකේ ආදායම් ලබනකොට තමයි ඒක අපි ඒකේ සියලු කාරණා පිළිබඳ දැනගත්තේ කියලා එතුමිය බොහොම පැහැදිලිව මාත් එක්ක කතා කරා මේක තමයි යථාර්ථය අද රිදීමාලියක්ද කියන්නේ මේ රටේ තියෙන දුෂ්කරම අති දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මේ කොට්ටාසය දියුණු කරන්න අපි කටයුතු කළ යුතුව තියෙනවා බොහෝ විට දේශපාලන අධිකාරිය අද ඉන්න සියලු දෙනා විවිධ තර්ක විතර්ක කරන උමාවයට යනකොට උමාවය පිළිබඳව ප්‍රශ්න ඇති කරන එක ඇත්ත. හැබැයි බිලියන 57කට වැඩි වියදම් කරපු ව්‍යාපෘතියක් අපිට ආපස්සට යන්න පුළුවන් කමක් නැහැ. මෙරට අහිංසක මිනිස්සුන්ගේ බිලියන 57ක් අපි ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කළා තියෙනවා. එහෙමනම් ඒ මුදල ඉතුරු කුටිකක් දාලා මේ ව්‍යාපෘතිය අවසන් කරනවා වෙනුවට අපිට ආපස්සට හැරලා යන්න පුළුවන් කමක් නැහැ ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි ඒ ව්‍යාපෘතිය අවසන් වෙනකොට අලිකොටාරයට ගිහිල්ලා වතුර ටික වැටෙනකොට මොනරාගල වගා කරන්න බැරි විශාල අක්‍ර ප්‍රමාණයක් වගා කරන්න පටන් ගන්නකොට හඳපානගලට ගිහිල්ලා වතුර ටික වැටෙනකොට හඳපානගල ජලාශයේ පිරීලා වගා කරන්න ගන්නකොට ඒකේ ප්‍රයෝජනය ගන්නකොට තමයි ඒ තීන්දු తీරන ගත්ත දේශපාලන නායකතුළු සියලු දෙනාට පින් දෙන්න කටයුතු කරන්නේ. මහවැලි එදා පොල්ගොල්ල කරද්දි මොකක්ද උනේ? පොල්ගොල්ල කරනකොට පොල්ගොල්ලේ ටනල් එක ගහනකොට වතුර නැති වෙනවයි කියලා මිනිපේ ගොවීන් උපවාස කරා උද්ඝෝෂණ කරා. මේ පොල්ගොල්ල වේල පුපුරවනවා කියලා දේශපාලන අධිකාරියේ සමහර ඇතම් නායකයෝ එදා කිව්වා. හැබැයි මිනිපේට වතුර නැති වුණාද? එහෙම වතුර නැති වෙලා නැහැ. අද මිනිපේ ඇනිකට් එක උස්සනවා මීටර් 3.5ක්. අද මොකද්ද ත්‍රිකුණාමලයේ කියන්නේ? ත්‍රිකුණාමලයේ තර්ක කරනවා මේ ඇනිකට් එක උස්සීම තුළ සම්පූර්ණයෙන්ම ත්‍රිකුණාමලයේ වගා බිම් ටික අසාර්ථක වෙනවායි කියලා. හැබැයි අපිත් බොහොම පැහැදිලිව කියනවා එහෙම වුණොත් එහෙම මිනිපේ ඇනිකට් එක පුපුරවන්න අපි 100,000 ප්‍රමාණයක් යදෙන ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ කියලා ගරු සභාපතිතුමනි. ඒ නිසා සියලු ව්‍යාපෘති ආරම්භ කරනකොට මේ සියලු ව්‍යාපෘතීන් කරගෙන ඉදිරියට යන්න හදනකොට අපි ඒකට චෝදනා කරලා ඒව විනාශ කරලා ඒව නැති කරන එක නෙවෙයි අපි කළ යුතුව තියෙන්නේ. අපේ තර්කයේ විය යුතුවේ ඒක වඩාත් හොඳ විදියට හසුරුවා ගත යුත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳව විතරයි. මේ ආයෝජන අපිට රට තුල නැති කරගන්න බෑ. අපි එහෙම කරපු කාලයක් තිබුණා. අපි සියලු දෙනා එහෙම කරගෙන මේ රට තව තවත් අගාධයට අරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ ආයෝජන නැති කරගෙන මේ රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ කර්මාන්ත ශාලාව විශේෂයෙන් රට තුල ඇතිවීමත් එක්ක අපි විශ්වාස කරනවා ඒ ප්‍රදේශයේ ඍජු වශයෙන් ගත්තාම රැකියා ප්‍රමාණය විතර 1000කට විතර එහා ගියපු ඍජු රැකියා ප්‍රමාණයක් ඇති වෙනවා. තව වක්‍ර රැකියා ප්‍රමාණය අති බහුතරයක් ඇති වෙනවා වක්‍ර රැකියා ප්‍රමාණය. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා අපි විශේෂයෙන්ම මේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියත් එක්ක මේ වන සංරක්ෂණ ප්‍රදේශවල අද වගා කරන ගොවීන් හේන් ගොවිතැන් කරන ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි ඔවුන් ගිහිල්ලා කැලෑවට කරන හානීන් පිළිබඳව සමහරක් වෙලාවට කතා කරන්නේ නැහැ. ඔවුන් ගිහිල්ලා ඒ ප්‍රදේශවල කරන හානියෙන් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ කවුරුවත් කතා කරන්නේ නැහැ. හැබැයි මේ ව්‍යාපෘතියක් කරලා මේකේ යම්කිසි ප්‍රතිලාභයක් දෙන්න හදනකොට විතරයි අපි සියලු දෙනා මේ පිළිබඳව කතා කරන්නේ. මේ කටයුත්ත තුළ අපිට පුළුවන්කම ලැබෙනවා ඒ අනවසර ඉන්න ඒ වගා කරන කණ්ඩායම් නියමානුකූල කරන්නත් අපිට ඒ තුළ පුළුවන්කම ලැබෙනවා ගරු මූලාශ්‍රණ රූඩගලු මන්ත්‍රීතුමනි. ඒකෙදි පළවෙනි කාරණාව හැටියට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු එකේ අපි බොහොම පැහැදිලිව සටහන් කරලා තියෙනවා අධිකරු ජනාධිපතිතුමා ඒ දැනට වගා කරන කණ්ඩායම් වලට ප්‍රමුඛතාවය ලබා දීලා මේ උක් වගාව සඳහා ඒ හෙක්ටයාර දෙක ඉඩම් ප්‍රමාණය ලබා දෙන්නයි කියලා. ඉතින් එහෙම ගත්තහම මේ ප්‍රදේශයේ ජීවත් වෙන මේ ප්‍රදේශයේ නැති බහුතර ප්‍රමාණයකට වැඩි වාසි රසක් ඇති වෙන ක්‍රමවේදයක් බවට මේක පත් වෙනවායි කියන එක විශේෂයෙන්ම සිහිපත් කළ යුතුව තියෙනවා.
දැන් අවසන් කරන්න.
එහෙමනම් මම මීට වැඩිය දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමනි අපි මේ ව්‍යාපෘතියත් එක්ක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් එක්ක අපිට ඒ ප්‍රදේශ හැටියට නගා සිටවන්න විශේෂයෙන් අපේ උමාවයේ ව්‍යාපෘතීන් ඒ වගේම මහවැලි අමාත්‍යාංශ හරහා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘතීන් සියල්ල හරහාම අපි බලාපොරොත්තු වෙනවා තව අවුරුදු දෙකක් යනකොට ඒ සියලු ව්‍යාපෘතීන් ටික මොකද කඩිනම් මහවැලි ව්‍යාපාරයට පස්සේ මේ කාලේ තමයි වැඩිම මහවැලි හරහා ව්‍යාපෘතීන් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒ ව්‍යාපෘතීන් ප්‍රමාණයත් අවසන් වෙනකොට තව තවත් ගොවි ජනතාවට ඒ වගේම මේ වගාවන් එක්ක ඒ ජීවත් වෙන ජනතාවට වැඩි සහන ප්‍රමාණයක් සැලසන්න බොහොම පැහැදිලිව අපිට පුළුවන්කම ලැබෙනවායි කියන එකත් මතක් කරමින් මම නියදෙනවා.
බොහොම ස්තුතියි. මිලර් ගෞරව විජිත බේරගොඩ මන්ත්‍රීතුමා.
Yes. මූලාර්ථන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි.
නඩි 6යි.
පෞද්ගලික සමාගමට මොනරාගල හා බිබිල ප්‍රදේශවල ඉඩම් ලබා දීම පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ ගෙනාපු යෝජනාව පිළිබඳව මම හිතන්නේ කරුණු කාරණා බොහෝමයක් සඳහන් කළා. කොමුණත් මම පුංචි කාරණා කීපයක් මතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගරු ලක්ෂ්මණ සෙනවිරත්න ඇමතිතුමා 2006 මේකට විරුද්ධ වුණා. මේ එතුමා කියපු කාරණාකින් මම පටන් ගන්නට ඕන. මොකද එතුමා කිව්වා ප්‍රදේශයේ මහජනතාවට හානියක් වුණා. අද උක් වගාව නැහැ. නැවත වතාවක් උක් වගාව පටන් ගත්තොත් මේ ප්‍රදේශයට අලින්ගෙන් සිදුවන හානිය කිසිම කෙනෙකුට නවත්වන්න බෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමා කිසිම කෙනෙකුට නවත්වන්න බෑ. ඒ එතුමා කියපු කතාවේ කොටසක්. අනිත් එක එතුමා කිව්වා මේ අපි උක්වගාවට නුසුදු ප්‍රදේශයක් දෙන්නේ. ඊට කිසිසේත්ම සුදුසු නැති ප්‍රදේශයකයි දෙන්න යන්න. මා විශේෂයෙන් සඳහන් කරන්න ඕන්. මේ ප්‍රදේශේ මහා පරිමාණ විශාල ඖෂධ වනයක් තිබන ප්‍රදේශයක්. මේ ඖෂධ වනය නාමල්ලොයි නිල්ගල පැත්තට මෙන්ම ඇකිරියංගුපුර පැත්ත දෙහිගම බුළුගාලින්ද යන ප්‍රදේශවලට ව්‍යාප්ත වෙලා තිබෙන. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවනුත් කැලෑ දෙපාර්තමේන්තුවනුත් මේ ප්‍රදේශයට අත් තියන්න එපා කියලා තියෙනවා. අනිත් එක එතුමා කියලා තියෙනවා මේ මම දවස් කීපයකට ඉස්සලා හිටියේ මහියංගන ප්‍රදේශයේ. මහ ජනතාව සෑහෙන වශයෙන් මේකට විරුද්ධයි. මොකද අත්දැකීමක් ලබා තිබෙන නිසා මේ උදවිය අත්දැකීමක් ලබා තිබෙනවා. ඉතින් ඒ විදිහට ජනතාව පැත්තේ ඉඳගෙන කතා කරපු ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමා අවුරුදු 10කට විතර පස්සේ කියනවා එතුමා අධ්‍යයනයක් කළා තමන් දරපු මතේ වැරදි කියලා. හැබැයි මෙතුමා තව අවුරුදු 5කින් කියයි මේ ව්‍යාපෘතිය සමහරට අසාර්ථක වුණොත් මම දැන් අධ්‍යයනය කරලා තියෙනවා ඒකේ අනුව මට තේරෙනවා මේ තේරෙනවා මං එදා ගත්ත තීන්දුවත් වැරදි. එදා බැහැපු නිගමනයත් වැරදි කියලා එතුමා කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දකින්නේ එතුමා අලි ගැන කතා කරා. අලිමංකඩ ගැන. මේ ගරු තේනුක විධානගම මන්ත්‍රීතුමා ඡායාරූපයකුත් අද සභාගත කළා. ඉතින් මේ ලක්ෂ්මන් සෙනවිරත්න මන්ත්‍රීතුමත් අලි ගැන තමයි අර කිව්වේ. මොකද උක්කන්න අලි එනවා. ඒකෙන් අද විශාල වශයෙන් ප්‍රදේශයේ මහජනතාවට හානියක් වුණා. අද උක්වගාව නැහැ. ඉතින් මේ විදිහට එතුමාම මේ ගරු සභාවට ඉදිරිපත් කරපු කරුණු කාරණා අවුරුදු කීපයකින් එතුමා මේක කඩන. ඉතින් ඒ නිසා අපිට මේ ව්‍යාපෘතිය ගැන ඇත්තටම සැකයක් තියෙනවා. මොකද ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා හැබැයි හුඟක් වෙලාවට ජනතාවගේ හඬට කන් දුන්න අවස්ථාවක් තියෙනවා. එකක් තමයි මහ බැංකු බෙදුම් කර වංචාවේදී මහ බැංකු අධිපතිතුමා නැවත පත් කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමා ලොකු අරගලයක් ගෙනිච්චා. හැබැයි ඔහුගේ කීමට අහුම්කන් දෙන්නේ නැතුව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිතුමා ඉවත් කළා. ඒ වගේම දූෂණ චෝදනා වංචා එල්ලවීම නිසා ඇමති මණ්ඩලය වෙනස් කරා. විශේෂයෙන්ම ගරු මුදල් අමාත්‍යතුමාගේ ඒ අමාත්‍ය ධූරය වෙනස් කරා. මොකද දූෂණ වංචා චෝදන එල්ලවීම නිසා. අනිත් පැත්තෙන් මට මතකයි ලොතරැයි මිල වැඩි කරාට පස්සේ එතුමා ලොතරැයි මණ්ඩලය සහ රජයට ලැබෙන ආදායම සහ ඒ ගැන හිතලා ඒ තීරණයත් වෙනස් කළා. ඒ නිසා මේ උක්වගාව පිළිබඳව නැත්තම් සීනි කර්මාන්ත ශාලාව රිදිමල්ලි අධ්‍ය ප්‍රදේශයේ ඉදි කිරීම පිළිබඳව මේ තීන්දුව වෙනස් කරගන්න පුළුවන්කමක් තියෙයි කියලා අපිට හිතන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි දකින්නටවා විශේෂයෙන්ම දැනට අපි වර්තමානයේ අපි අත්දකිනවා පැල්වත්ත සහ සෙවනගල ප්‍රදේශය. පැල්වත්ත ප්‍රදේශයේ අපි ජනාවාස ඇතුළට ගියාම ඒ ගම්මානවලට ගියාම මිනිස්සු මේ උක්වගාවට යොමු වුණ මිනිස්සු විඳින දුක අපිට පැහැදිලිව පේනවා. ඒ අයට ජලය නැහැ, කන්න නැහැ, එදිනදා අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය ආදායම නැහැ, දරුවන් පාසල් වලට යවන්න විදිහක් නැහැ, එතකොට බෙහෙත් ගන්න මුදල් නැහැ, අනිත් පැත්තෙන් වකුගඩු රෝගවලට ගොදුරු වෙලා අනිත් පැත්තෙන් වල්ලලි තර්ජන වලට මුහුණ දීලා අපි මාස 3-4කට සැරයක්වත් අලියෙක් ගහලා මරණයට පත් වුණු ගෙදරකට යනවා ඒ සිදිය බලන්. ඉතින් මෙහෙම බැලුවම මේකේ සැබෑ තත්ත්වය අපිට පේනවා. හරියට උක් කර්මාන්ත ශාලාවට උක් දණ්ඩක් දැම්මම අවසානයේන රොඩ වගේ තමයි මේ උක්වගාවේ එදිලා ඉන්න මිනිසුන්ගේ ජීවන තත්ත්වය. සෙවනගලත් එහෙම. ඉතින් සෙවනගල එක්තරා ග්‍රාමධාරි වසමත් වෙන මුතුමිනිගම වකුගඩු රෝගීන් බරපතල විදියට ඉන්නවා. මෙහෙම බැලුවම ඌව පළාතේ අලි ප්‍රශ්න, ඒ වගේම දරිද්‍රතාවය, ඒ වගේම විවිධ සමාජ ආර්ථික ගැටලු මේ උක්වගාව ආශ්‍රිත පැල්වත්ත සෙවනගල ආශ්‍රිත ප්‍රදේශවල අපි දකිනවා. ඉතින් ඒකේ අත්දැකීම් දන්න නිසා අපේ අල්ලපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි රිදීමාලිය. දැන් රිදීමාලිය අධ්‍යක්ෂ කියන්නේ ඇත්තටම දරිද්‍රතාවයෙන් ලංකාවේ දෙවෙනිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ. ඒ ප්‍රදේශයේ ජනතාව උක්වගාව ගැන අත්දැකීමෙන් දන්න. ඒ නිසා තමයි ඒ අය නිතරම කියන්නේ මේ උක්වගාවන මේ අපිට දෙන්න අපිට බඩේරගවා ගාව පුළුවන් විදිර දෙන්න. නැත්තං මුං ඇට වගාව කුරක්කන් වගාව රඹුටන් වගාව ඒවගේ ගම්මිරිස් කුරුඳු රබර් මේ වගේ වගාවන් දෙන්නික
දැන් අවසන් කරන්න.
ඉතින් අපි දකිනවා එතින් මේ විනිමේ අර්බූදයකට මේ ආණ්ඩුව මුණ දීලා තියෙනකොට. ඒ වැඩිපුර විනිමය ගණ්ඩනම් මේ ප්‍රදේශයට හිතකර පරිසරයට හිතකර දේශගුණයට හිතකර වැඩි ආදායමක් ගන්න පුළුවන් වගාවන් වලට ජනතාව යොමු කරලා මේ ව්‍යවසනයේ මේ රිදිමාලියද්ද ප්‍රදේශයත් ඌව පළාතේ ජනතාව බේරගන්න කියලා. මේක රිදිමාලියද්ද ටික සීමා වුණ එකක් නෙමෙයි. මහවය පදිය තලාව බිබිල මැදගම ඒ වගේ මීගහ කිවුල මේ හැම ප්‍රදේශයකටම වැතිරලා යන ව්‍යාප්ත වෙලා යන ප්‍රදේශයක්. ඌව වෙල්ලස්ස බින්තන්.
දැන් අවසන් කරන්න.
තව පුංචි කාරණා කීපයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මොකද අනිත් එක මොකද රජයේම ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් කතා කරා වන සංරක්ෂණ අමාත්‍යතුමා. ඒ වන සංරක්ෂණ අමාත්‍යතුමා කතා කළා මොකද එතුමාලම මේ රජයේ වැඩපිළිලක් තියෙනවා. දැන් වෙනකොට වනාවරණයේ තියෙන 129යි ගා. 2022 වෙනකොට මේ වනාවරණය 132 දක්වා වැඩි කර ගැනීමට බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මේ රක්ෂිත ප්‍රදේශ ජල මූලාශ්‍ර ප්‍රදේශ මේ උක්වගාවට පරිසරය හානි කරන ආදායමක් නොලබන ජනතාව දුප්පත් බවට ඇද දමන මේ වගාව සඳහා රක්ෂිත නිදහස් කරාම රජයේ අරමුණ අර වන වගාව වැඩි කිරීමේ අරමුණට කොහොමද ලං වෙන්නේ? වාර්ෂිකව අක්කර හෙක්ටයාර 8000ක් විනාශ වෙනවා. ඊට අමතරව මේ වගේ අසාර්ථක වුණු සංවර්ධන ව්‍යාපෘතිවලට වනාන්තර වෙන් කිරීම තුළ රජයේ අරව අරමුණට එඬ වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මොකද මේ ආණ්ඩුව හරියට යන්නේ කොහෙද දන්නේ නැතුව
පාර්ලිමේන්තුව වගේ අවසන් කරන්න.
ඉතින් ඒ නිසා මේ වගේ අසාර්ථක ව්‍යාපෘති වලින් මේ ඌව පළාතේ ජනතාව බේරගන්න ජනතාවගේ හඬට කන් දෙන්න කියන ඉල්ලීම කරමින් යෝජනා කරමින්
බොහොම ස්තුතියි. ඔන්වල් මිනිස්ටර් රාෆ් හකිම්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින මේ කල්තැබීමේ විවාදයේදී මේ රටේ සීනි කර්මාන්තය පිළිබඳව වගේම උක්වගාව පිළිබඳව විශේෂයෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ පදනම් කරගෙන ඇති වී තියෙන මේ ගැටලුව විශේෂයෙන්ම මේ රටට ආයෝජනය ගලා යාම සඳහා අපි කළ යුතු උපරිමයේ කළ යුතුයි කියන එක කවුරුත් පිළිගන්නවා. නමුත් උක්වගාව පිළිබඳව අපේ පළපුරුද්ද අපි මීට කලින් කොම්පැනි හරහා ඇතිකරන්න ගිය ව්‍යාපාරවලට ඇති වෙලා තියෙන හානිය කඩාවැටීම් පිළිබඳව පැහැදිලිව තේරුම් අරගෙන අවතීර්ණ විය යුතුයි කියන එකයි මං කියා සිටිය යුත්තේ. මෙතන මොනරාගල දිස්ත්‍රික්කයේ හැරුණාම දැන් මහෝය ඒ වගේම දෙයත්ත කණ්ඩිය ප්‍රදේශයටත් මේ දැන් මේ අදාළ කොම්පනී ඒ භූමි භාගය ව්‍යාප්ත වෙනවයි කියන එක මේ කල්තැබීම විවාදයේ ඒ තර්කයේ දැන් මන් දකිනවා. විශේෂයෙන් මෙතන විමල වීර දිසානායක මැතිතුමත් ඉන්න බැවින් එතුමත් දන්නා කාරණයක් දීගවාපී ප්‍රදේශයේ එරගම ප්‍රදේශයේ නොරච්චෝල ප්‍රදේශයේ ගොවීන් දැන් විඳින දුක. ඒකට මූලික කාරණයක් තමයි මේක මුලින්ම අපි හිතට ගන්න ඕනේ. හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවට ශාලාව එක කම්පැනිකට අයත්. ඒ කියන්නේ හිඟුරාණ Sugar Industries Limited. ඊට පස්සේ ගල්ඔය Plantations Limited කියලා කම්පැනියක් හදලා ඒ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවට අයත් ඒ කම්පැනියේ වත්කම් පැවරුවා පාලනය කරන්න ගල්ඔය Plantations එකට. ඒ පැවරීමේ ඒක මිලියන 500ක් විතර ඒක තක්ෂේරු කරලා ලබා දුන්නට ඒකේ පාලනය පිළිබඳව විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේ කොම්පනියේ කොටස් වලින් 51%ක් භාණ්ඩාගාරයට අයිති. දැන් මේකේ ලබා දීලා තියෙන බිස්නස් ප්ලෑන් එක අනුව මේ කොම්පනිය ක්‍රියාත්මක කරලා තියෙනවද කියන එක ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන් මේ ඔක්කොම පැන නැගුණේ මේ ගොවීන්ට ලබා දෙන මිල ප්‍රශ්නය පිළිබඳව අපි ප්‍රශ්න කරන්න ගියාම තමයි අපිට මේ ප්‍රශ්න කරන්න සිදු වුණේ. මේ හොයා බලන්න සිදු වුණේ. අඩුම වශයෙන් මේ කොම්පැනි කාර්යෝ මේ මිලට ගත්ත අය බගබලාගන්න ඕන ගොවීන්ට නිශ්චිත මිලක් ලැබීම පිළිබඳව තියෙන ඒ වගකීම. ඒක තියෙන විශේෂයෙන්ම ඕනෑම උක්වගා කිරීමේ අලුත් ව්‍යාපාරය පටන් ගන්නකොට හිතරගන්න ඕන එක දෙයක් තමයි තරඟකාරී මිලක් ලබා දෙන්න ඕන. ඒ තරඟකාරීත්වය තියන්න ඕනේ ඒකට සමානව ඒ භූමි භාගයේ වගා කිරීමට පුළුවන්කමක් ඇති අනිකුත් භෝගයන් වගාවන් අතරේ. විශේෂයෙන්ම උක්වගාවත් එක්ක ගොවියෝ ඉන්නවා, ඒ වගේම බඩඉරිඟු වගා කරන ගොවියෝ ඉන්නවා, කෙසෙල් ඒ වගේම අනිකුත් පළතුරු වර්ග වගා කරන්න පුළුවන් ගොවියෝ ඉන්නවා. මේ අය අතරේ මේ අනිකුත් භෝග අතරේ තරඟකාරී මිලක් අපට උක්වගාවට ලබා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. අඩුම වශයෙන් රුපියල් 50ක් දැන් වී කිලෝ එකට ලැබෙනවා නම් මේ එක් ටොන්නයකට උක් ටොන්නයකට රුපියල් 4500 ලබා දෙනවායි කියන එක සොච්චමක්. ඒ තුලින් ඒ ගොවියට තමන්ගේ ජීවන රටාව නඩත්තු කරගෙන යන විශාල අර්බුදයකට මූණ පාණ්ඩ සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම දීගවාපී එරගම නොරච්චෝල ප්‍රදේශයේ මේ ගම්වාසීන්ට ඇතිවලා තියෙන ප්‍රශ්නය පිළිබඳව මේ ගල්ලෝය ප්ලාන්ටේෂන්ස් කොම්පනි හාම්පුතුන් හරියට පැහැදිලිව කිසිම තීරණයක් තාම ලබා දීලා නැහැ. ඉතින් අපිට නම් ප්‍රශ්නයක් නැහැ මොන වගේ ලාභදායි ක්‍රමයක් තුලදී මේක කරගෙන යනවා කියන එක පිළිබඳව. අනිත් ඒ විතරක් නෙවෙයි. දැන් ණය ලබා දෙනවා. ගොවීන්ට ණය ලබා දීමෙදිත් විශාල ලෙස පොලි අය කරනවා. මේ පොලිය පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. විමලේර දිසානායක මැතිතුමා මේක සාම පැහැදිලිව දන්නවා. එතුමාගේ ඡන්දදායකව ඉන්න ප්‍රදේශයක්. එතුමා මේ පිළිබඳව මැදිහත් වෙලා ඇති. මම හිතනවා මේ කියන මේ 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 විවාදයේ කතා කළයි කරයි. එබැවින් තමයි මම කතා කරන්නේ මම විශේෂයෙන්ම උක්වගා කිරීමට මහා කොම්පනි කාර්යයන්ට විශාල භූමි භාගයක් ලබා දීමට කලින් අපි මේ ගොවින්ගේ ප්‍රශ්නය පිළිබඳව ගොවින්ට ලැබෙන ආදායම පිළිබඳව ඒක ඒ උක්වගාවත් එක්ක සමානව ගොවිතන් කළ හැකි අනිකුත් භෝගයන් එක්ක විශේෂයෙන්ම වී ගොවීන් ඒ වගේම තිරිඟු බඩඉරිඟු ගොවීන් කෙසෙල් ගොවීන් ඒ වගේම අනිකුත් පළතුරු වගා කරන්න පුළුවන් අය අතරේ තරඟකාරී මිලක් පිළිබඳව හරි නිශ්චිත තීරණයකට එන්න ඕනේ. නිකන් ටොන් එකකට අපි 4500 ලබා දෙනවා කියන එක මේ ටොන් එකක්. දැන් අනිත් එක අස්වැන්න. අස්වැන්න පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. අස්වැන්න නෙලන්න ගියාම ඒ වෙලා කලට වෙලාවට ඒ මැෂින් එක එන්නේ නැහැ. ඒ යන්ත්‍රණේ එන්නේ නැහැ. ඉතින් කලට වෙලාවට අස්වැන්නක් නෙලා නොගත්තාම සිදුවෙන විශාල විපාක තිබෙනවා. බර අඩු වෙනවා. දැන් ප්‍රවාහනය කිරීමේදී අඩුම වශයෙන් මේ ප්‍රවාහනය කිරීම පිළිබඳව ප්‍රවාහනය කරන්න ගියත් දවසක් දෙකක් තුනක් ගත වුණාම එතනුත් ඒක වේලිලා ගිහිල්ලා ඒකේ බර අඩු වෙලා ඒකෙනුත් ගොවිය තමයි පාඩු විඳින්න වෙන්නේ. ඒ අතරතුරදී කිසි විටක පොලි අඩු කරන්නේත් නැහැ. මේ පොලියට ණය දෙන සමාගම් මේ මේ කොම්පනිය තමන්ගේ අතට අරගෙන තමන්ගේම ඒ පොලි දෙන සමාගම් හරහා මේ අහිංසක ගොවියට පොලියට ණය දීලා තමන්ගේ අස්වැන්න විකුණා ගන්න ඇති විකුණා ගැනීමට තියෙන අවස්ථාවත් විශාල ලෙස පාඩු විඳීමට දීලා මේකෙන් කිසි පළක් වෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි විටින් විට මේ ගැන කතා කරා. විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්ක දිසාපත්තුමා ඉදිරියේ මොකද මේක වෙලා තියෙන පිළිවි දිසාමත්තුමා ඉදිරියේ එතුමත් මේ මේ කොම්පනියේ අධ්‍යක්ෂකයෙක් හැටියට ඒ ඒ කොම්පනියේ කටයුතු නිරීක්ෂණය කරන්න බාර වෙලා තිබෙනවා. ඉතින් මොකද රජයේ භාණ්ඩාගාරයේ නිලධාරීන් නම් මන් දන්නේ නැහැ මොනවද කරන්න කියලා භාණ්ඩාගාරයේ නිලධාරීන් මේකේ මේ කොම්පනිය විශේෂයෙන්ම ගල්ලෝය ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් ගේ ආදායම් පිළිබඳව තාමත් ඒ බිස්නස් ප්ලෑන් එකට අනුකූලව මේක යනවද රජයට ලැබෙන පාඩුව පිළිබඳව වගකීම් දරන්නේ කවුද කියන එක පිළිබඳව කිසිම වගකීමකින් තොරව මේ කටයුතු කිරීම පිළිබඳව අපේ විශාල පිළිකුලක් තියෙනවා කනගාටුවක් තියෙනවා. ඒ අතරතුරදී ගොවින්ගේ මේ ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් ලබාදිය යුතුයි කියන එක මම පැහැදිලිව නැවත වාරයක් කියා සිටිනවා. විශේෂයෙන්ම මේ තරඟකාරී මිලක් උක් තොන්හයකට ලබා දීමේ ඒ ක්‍රියාදාමය පිළිබඳව හරි නිගමනයක් තාමත් කරලා නැහැ. මන්නම් කියන්නේ අඩුම වශයෙන් 5500ක් හරි කලින් ලබා දුන්නා නම් හොඳයි කියලා. දැන් අවුරුදු දෙකකට උඩදී මම මේ ගොවීන්ගේ සංවිධානය එක්ක මේ කොම්පනිකාරයෝ හමු වුණ අවස්ථාවේදී කියා සිටියා. ඒකත් පිළිගත්තේ නැහැ. නමුත් දැන් ඊට වඩා දෙන්න වෙලා තියෙනවා කියන එකයි මගේ හැඟීම. ඉතින් මේ වගේ ඒ විතරක් නෙවෙයි, දැන් වාරි මාර්ගය දැන් මේක වාරික භෝගයක් හැටියට කරගෙන යන්න අදහස් කළාම දැන් නම් අපි විශාල පන්නේ වාරි මාර්ග යෝජනා ක්‍රම කීපයක් දැන් කුඹකන්නෝය පටන් ගන්න යනවා. ඒ වගේම හැදෝය පටන් ගැනීමටත් නියමිතයි කියලා ඇමතිවරයා මෙතනින් පොරොන්දුවක් දුන්නා. මේ හැදෝය ව්‍යාපාරය හරහා අපට සේමලාණ්ඩුව ප්‍රදේශයේ ගොවියට විතරක් නෙවෙයි පොතුවිල් ප්‍රදේශයේ ඒ වගේම ඉන් එහාට පානම ප්‍රදේශයටත් ගොවීන්ට විශාල වාසියක් ලැබෙන පානීය ජල යෝජනා ක්‍රමයක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන්ගේ වාරි කටයුතු වලටත් වීගෝ ගොවි තැන් කිරීමේ ඒ ගොවි මහතුන්ටත් විශාල රුකුලක් හැටියට මේක සිදුවේ. ඒ විතරක් නෙවෙයි මඩකළ ප්‍රදිස්ත්‍රික්කයේ රූගම් කිතුල් ඒ වැව් දැකම එකතු කරමින් විශාල වාරි මාර්ග ක්‍රමයක් ඇති කරන්නටත් අපේ ඇමැතිතුමා අදහස් කරනවා කියන එක කිව්වා. මේ ඔක්කොම හොඳ දේවල්. නමුත් නියමිත වෙලාවට වගාව කිරීමට තියෙන ඒ අවස්ථාව ගිලිහි ගියාම ගොවියට කිසිම සරණක් නැහැ ඊට පස්සේ. දැන් වැහි ජලය බලාපොරොත්තුවෙන් මේක කළ හැකි වගාවක් නෙවෙයි. විශේෂම අම්පාර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ පිළිබඳව හරි නිශ්චිත තීරණයකට මන්නම් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අලුත් කොම්පැනි වලට විශාල භූමි භාගයක් ලබා දීමට පෙර දැන් පවතින කර්මාන්ත ශාලා දැන් කන්තලේ කර්මාන්ත ශාලාව ලබා දීලා තියෙනවා ඉන්දියානු කොම්පැනියකට. ඒ කන්තලේ කර්මාන්ත ශාලාවේ මැෂිනරි ඒ කියන්නේ තියෙන යන්ත්‍රෝපකරණ පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඒක හරියට තක්ෂේරු කරලා ඒකේ මිල ගණන් පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඒක අමාත්‍ය මණ්ඩලෙත් කතා වෙද්දිත් මම මැදිහත් වෙලා ඒ කරුණ කීපයක් කිව්වා. මොකද අකර්මණ්‍ය වෙලා තිබෙන විශේෂයෙන්ම අවුරුදු ගානක් තිස්සේ අකර්මණ්‍ය වෙලා තිබුණු කර්මාන්ත ශාලා නැවත පැන ගැනීම සඳහා ගන්නාම ව්‍යාපාරය කොච්චර දුරට මේක සාර්ථක වේද කියලා කාටවත් කියන්න බෑ. මොකද මේ අනිකුත් මේකට අයත් භූමි භාගය වෙන් කරලා තිබුණු භූමි භාගයේ අනිකුත් භෝගවලට දැන් ගොවින් යොමු වෙලා ඉවරයි. දැන් ඕවා හිඟුරාණ වෙලා හිඟුරාණ විශාල ප්‍රශ්නයක් අපිට මන්ත්‍රීතුමනි. හිඟුරාණ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මම විමල වීර දිසානායක මැතිතුමාටත් කිව්වේ. එතුමාගේ කතාවෙත් මම පැහැදිලි කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හිඟුරාණ ප්‍රශ්නේ විශාල ප්‍රශ්නයක්, අපි කාටත් ප්‍රශ්නයක්. මොකද ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව වගා කරන අය ඉන්නවා, සිංහල ජනතාව ඉන්නවා. මේ දෙගොල්ලොටම විශාල ප්‍රශ්නයකට මුණ පාණ්ඩ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ගොවීන්ට ලැබෙන නිශ්චිත මිල ප්‍රබණ
ඔබතුමාගේ ප්‍රශ්න
වෙලාව අවසන් ඒ පිළිබඳව වහාම කටයුතු කරලා. මොකද අලුත් කොම්පැනි වලට මේ විශාල පන්නේ භූමි භාගයක් ලබා දීමට පෙර දැන් පවතින කොම්පැනි වල ක්‍රියාකලාපය පිළිබඳවත් ඒකෙන් ගොවීන් විඳින දුක පිළිබඳවත් අවධානය යොමු යුතුයි කියලා මම ඉල්ලා සිටින්න මගේ කතාව.
බොහොම ස්තුතියි මිනාට ගරු ආනන්ද කුමාර ශ්‍රී මන්ත්‍රීතුමා.
ගරු මුලාසන අඩවුඩ ගරු මන්ත්‍රීතුමනි, අපි අද කතා කරන යෝජනා පිළිබඳව අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා වගේම මං විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ අලුත් සමාගම් ආරම්භ කරනකොට පැල්වත්ත සෙවනගල් සහ හිඟුරාණ කන්තලේ කියන කර්මාශාලා පිළිබඳව ඒ ලබාගත් අත්දැකීම් එක්ක අපි මේ කටයුතු ඉස්සරහට කරන්න අවශ්‍යයි කියලා. මෙතෙන්දී මේ සීන නිෂ්පාදන ක්‍රියාවලිය ගරු සභාපතිතුමනි ආරම්භ කරේ කන්තරේ සහ හිඟුරාණ කියන කර්මාශාලා දෙකත් එක්ක 1960 ගණන් වල. කන්තලේ අසාර්ථක වුණේ කන්තලේ වැව කඩායෑමත් සමගම ඒ ගොවි මහතුරු විශේෂයෙන් වීගෝයතනයේ හිටපු ගොවි මහතුරු වතුර ලබා ගැනීමට කන්තලේ ව්‍යාපාරයට විරෝධය පළ කිරීම නිසා. ඒ නිසා තමයි එතනින් එහාට ඒ වැඩ කටයුතු දිගටම කරගෙන යන්න බැරි ඊට පස්සේ ආපු ජාතිවාදී කොලහල සමග මේ ප්‍රශ්නය ඉතනින් එහාට ගිහිල්ලා කර්මාශාලාව සම්පූර්ණයෙන් මඩපන වෙලා අද තත්වයට අර රවුෆ් හකිම් ඇමතුමා කියපු තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැල්වත්ත සෙවනගල කියන කර්මාශාලා දෙක ආරම්භ කරන්න ප්‍රධානම හේතු වුණේ කරු සභාපතිතුමනි 1977-77 ශ්‍රීමා වන්නාරණගේ මැතිණියගේ රජයේ කාලේ විශේෂයෙන්ම අපනයනය ආනයනය සඳහා සීනි ආනයන සඳහා යම්කිසි මුදලක් රටෙන් පිට වෙන නිසා විදේශීය විදේශ විනිමය පිළිබඳ ගැටලුවක් ඒ අවස්ථාවේ තිබිච්ච නිසා රටේ දේශීය නිෂ්පාදනය ගොඩනගන්න ඕනේ කියන පදනම මත සීනි ආනයන කිරීම අඩු නිසා ඊට පස්සේ උනේ ගම්මට්ටමේ ඉන්න ගොවි මහත්තුරුන් තමන් උක්කගාව ආරම්භ කළා ඒකෙන් හකුරු නිෂ්පාදනය කළා ඒක තමයි සීනි හැටියට පාවිච්චි කරේ. එතකොට 77 අවුරුද්දේ ආර්ථික විවෘති වීමත් සමගම සීනි ඇතුළු විවිධ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ගෙන ආනයනය කිරීමත් ආරම්භ කිරීමත් සමගම විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ඔය හපුතලේ හල්දුම්මුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ගමානවල දැවැන්ත කර්මාන්තයක් වෙලා තිබිච්ච අකුරු නිෂ්පාදන ව්‍යාපෘතිය කඩාවැටී කියන ප්‍රශ්නය උඩ ඒ ප්‍රදේශ නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමාලා ඉල්ලීමක් කර තමයි මේ වැඩපිළිවෙලට මේ ක්ෂේත්‍රයට යම්කිසි ස්ථිරසාර වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ජයා ජයවර්ධන ජනාධිපතිතුමා එදා මේ කටයුත්ත කරේ. ඒකේ බාකියම බාර දුන්නේ රංජන විජයරත්න මැතිතුමා. එතුමා තමයි පැල්වත් සීන් සමාගමේ සභාපතිවරයා හැටියට මේ කටයුත්ත බාර අරගෙන මේ වැඩපිළිවෙල ආරම්භ කරේ. ආරම්භ කරනකොට අපිට අර හිඟුරාණ කන්තලෙ තිබිච්ච අත්දැකීම් නිසා ඒ වෙලාවේ බුකර් ටේට් කියන සමාගමෙන් තමයි මේ වැඩපිළිවෙල කළමනාකරණය කරන්නේ. එහෙම නැත්නම් මේ සම්පූර්ණ වැඩසටහන කර්මාන්ශාලාව හැදීම ඒ වගේම වගාබීම් නිර්මාණය කිරීම මේ කටයුත්ත සම්පූර්ණ බාර දුන්නේ අවුරුදු 10ක කාලයක් තුළ බුකර් ටේට් කියන සමාගමෙන් ඒ අය ඒ ලෝකේ සීන් නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළින්ම හිටපු සමාගමක්. ඒ නිසා මේ වැඩේ ආරම්භ කරනකොට සාමාන්‍ය මේ රටේ වැඩක් කරනකොට ඒක ආරම්භ කරන විරෝධතාවය නම වගේ එදා කිව්වේ මොකද සුද්දන්ට ඉඩම් දෙන්න පටන් ගත්ත කියලා. ඒක වෙල්ලස්සේ මිනිස්සුන්ට අර දැන්ට අවුරුදු 200කට ඉස්සෙල්ලා අපිට වෙච්ච හානියත් එක්ක කවුරු හරි සුදු මිනිස්සෙක් ඇවිල්ලා මොන හරි පටන් ගත්තොත් සුද්දන්ට ඉඩම් දෙනවා කිව්වොත් ඒක තමයි ඉතාමත්ම සංවේදී මාතෘකාව. ඒ සංවේදී මාතෘකාවත් එක්ක සුද්දන්ට ඉඩම් දෙනවා කියලා ඒකට විවිධ විරෝධතාවත් ආවා. අපි මෙතන හිටපු සුමේධ ජයසේන මැතිනේ දැන් අවුරුදු 30කට 32කට ඉස්සෙල්ලා එතුමියත් ඒ විරෝධතාවට සම්බන්ධ නැහැ කියලා එතුමිය පිළිගත්තා. ඒ විතරක් නෙමෙයි මේ රටේ හිටපු නායක නායිකාවන් කීප දෙනෙකුත් ආවා මම නම් කියන්න කැමති නැහැ. ඒ හැම කෙනාම ඇවිල්ලා මොණරාගල කච්චේරිය ඉස්සරහා උපවාසයක් කරලා සුද්දන් ඉඩම් දෙන්න එපා කියලා තමයි එදා ඒ වැඩපිළිවෙල බාධා කරන්න එහෙම නැත්නම් ඒක නවත්තන්න මූලික කටයුතු කරේ. ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ගරු සභාපතිතුමනි හැමදාම රටේ යමක් කරන්න උත්සාහ කරනකොට ඒකෙදි නොයෙකුත් බාධා එනවා. නමුත් අර සුමේධ ජයසේන අපේ නියෝජ්‍ය ඇමතිව කිව්වා වගේ දැන් මෙතුමිට තේරලා තියෙනවා මේක යම්කිසි විදිහක ආදායමක් රටේ ජනතාවට විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට අද ලැබෙනවා කියලා. ඒ නිසා තමයි එතුමිය කිව්වේ එතුමියත් ඒ කියපු කාරණේ වැරද්ද තේරුම් අරගෙන අද එතුමිය සන්තෝෂ වෙනවා කර්මාශාලා දෙකක් ආරම්භ කිරීම ගැන. ඒ වගේම කර සභාපතිතුමනි මේ කර්මාශාලා ආරම්භ කරපුවම 100%ක් සම්පූර්ණ වෙන්නේ නැහැ. හැම කෙනාම සන්තෝෂ කරන්න පුළුවන් කමක් නැහැ. ගොවිතැන් කටයුතු කරනකොට 3000ක් ගොවි මහතුරු එනකොට ඒකෙන් කීප දෙනෙකුට පාඩු වෙන්න පුළුවන් එක්කෝ මහ පොළවේ තියෙන ප්‍රශ්න නිසා එහෙම නැත්නම් තමන්ගේ තියෙන අදක්ෂතාවය නිසා. හැබැයි අපි අරගෙන බැලුවොත් ඒ ක්ෂේත්‍රයේම වැඩිම ආදායම ලැබු කෙනා කොච්චර මුදලක් ගත්තද කියලා ඒ දෙක අතර සංසන්දනයක් සහ මැද පිළිවෙත මොකක්ද කියන එකත් බලලා තමයි අපි තීරණය කරන්නේ මේක සාර්ථකද අසාර්ථකද කියලා. දැන් අවුරුදු 31ක් 32ක් පැල්ලත සමාගම අපි කරගෙන යනවා. දිස්ත්‍රික්කයේ තුල ආදායමක් ලැබනවා. ඒ ලැබෙන ආදායම අරගෙන බැලුවොත් ගරු සභාපතිතුමනි ඔබතුමා මම සන්තෝෂයෙන් කියන්න කැමතියි අද වෙනකොට 2016 වර්ෂයේ විතරක් 2016 වර්ෂයේ විතරක් කෝටි 3කට ආසන්න මුදලක් ගමේ සංසරණය වෙනවා. කෝටි 3කට ආසන්න මුදලක්. ඒ වගේම 2015 වර්ෂයේ කෝටි 2.5කට ආසන්න මුදලක් ගමේ සංසරණය කරන නිෂ්පාදනය කරන ගොවි මහත්තුන්ගේ අතට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ කර්මාශාලා දෙකේ අපි සංසන්දනය කළ බැලුවොත් අවශ්‍ය අනිත් පහසුකම් ලබා දීලා ට්‍රැක්ටර් එක තියෙන පුද්ගලයා තමන්ගේ ට්‍රැක්ටර් එක ලබා දීලා මේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකයා ලැබිලා එතන කෝටි එකහමාරකට ආසන්න මුදලක් ඒ ගමේ ඒ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන අයට නැත්නම් ඒ භාවිත කරන අයිතිකාරවන්ට ලැබිලා තියෙන නිසා මම විශ්වාස කරනවා කොයිතරම් ප්‍රශ්න තිබුණත් මම විශ්වාස කරනවා මොණරාගල දිස්ත්‍රික්කයේ මේ කර්මාශාලා දෙක තුලින් අති විශාල ආදායමක් රටේ ජනතාවට ඒ දිස්ත්‍රික්කයේ ජනතාවට එනවා. ඒ නිසා මේක එහෙම නිකම්ම මේක අපිට වැඩක් නැහැ කියලා කියන්න පුළුවන් කතාත්වයක් නෑ. අපි විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය ගැන කල්පනා කරලා බැලුවොත් ඔබතුමා අපි කල්පනා කරන්න ඕන ගරු සභාපතිතුමනි මෙන්න මේ කාරණේ. දැන් අර මේට කලින් කිව්වා දැන් අවුරුදු 20ක් ආණ්ඩු කරපු අය කතා කරනකොට විවිධ දේවල් කිව්වා. දැන් මේ කාරණේ කතා මම මේ මේ කාරණේ මතක් කරන්නේ ගරු සභාපතිතුමනි 2016 මහා බැංකුවේ වාර්තා වාර්ෂික වාර්තා. මේක කියන්නේ ශ්‍රී ලංකාවේ ජනගහන දරිද්‍රතාව දර්ශකය. පනාත් මට්ටමේ සැලකීමේදී ජනගහන දරිද්‍රතා දර්ශකයේ අවමගේ වූ 102.0 බසාහිර පළාතෙන් වාර්තා වෙන අතර ඉහළමගේ වූ 115.4 ඌව පළාතෙන් වාර්තා වේ. ඒ කියන්නේ දුප්පත්කමේ අන්ත පල්ලෙහා මට්ටමේ ඉන්නේ ඌව පළාත. එතකොට එතනින් එහාට ගිහිල්ලා මේ වාර්තාම කියනවා දරිද්‍රතාවේ ප්‍රාදේශීය ව්‍යාප්තිය දෙස බලන විට ඇතැම් දිස්ත්‍රික්කවල තාමත් අන්ත දරිද්‍රතාවේ යෙදු ප්‍රදේශ පවතින බව පෙන්නුම් කරයි. මුලතිව් දිස්ත්‍රික්කයට අමතරව මොනරාගල මඩකලපුව මන්නාරම් බදුල්ල සහ කිලිනොච්චන් දිස්ත්‍රික්ක ගැන මෙතෙන්දි කතා කරනවා. එතකොට දැන් ඔය කියපු අවුරුදු 20 ඔය කියපු ආර්ථික සංවාදනය ඇති කරා නම් ඔය කියපු විදිහට රිදීමාලියද්ද ප්‍රදේශයේ ඔය ආර්ථික ශක්තිය ඇති කරා නම් පහුගිය ආණ්ඩුව වලින් මේ වාතාවරණය මේ කියවෙන්න විදිහක් නැහැ. අපි තාමත් දුප්පත්. එතකොට මේ දුප්පත්කම නැති කරන්න අපි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මම පැහැදිලිවම දෙන්න කියන්න ඕන මම මේ කතා කරන්නේ මගේ දිස්ත්‍රික්කයේ තුල තියෙන මේ කර්මාශාලා දෙක ක්‍රියාත්මක කිරීම තුලින් මහජනතාවට විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට ආදායමක් ලැබෙන කාරණේ විතරයි. එතනින් එහාට මේ කර්මාශාලාව හදන්නේ කවුද කියන එක මම දන්නේ නැහැ. ඒ මිනිස්සු සුදුසු කවුද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ ක්ෂේත්‍රය තුල ආදායමක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියන කාරණේ තමයි මට විශේෂයෙන්ම ඔබතුමාට කියන්න ඕන කරුණ සභාපතිතුමනි. එතකොට අනික් කාරණේ මොකක්ද? ගොවිතැනේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි කරුණ සභාපතිතුමනි තමන් නිෂ්පාදනය කරන දේ වෙළඳ පොළ එනකොට ඒකට මිලක් අවශ්‍යයි. ඒ මිල නැති නිසා තමයි අපි හැමදාම දුප්පත් වෙලා තියෙන්නේ. අපි විවිධ අවස්ථාවල විවිධ දේවල් විවිධ භෝග වගා කරනවා. රට කජු දෙන කායට රට කඩුව අවශ්‍ය කරන රට කජු වගා කරනවා. සෝයා බොන්චි, ඒ වගේම ඇලවලු වර්ග, ඒ වගේම එතනින් හරිය දැන් ඉරුඟු. මේ හැම දෙයක්ම වගා කරාට කොතනකවත් සිරසාර මිලක් අපිට නැහැ. දැන් මෙතන රවුෆකි මහත්මයා කතා කරනකොට ගෙතුමයි රුපියල් 4500 මිලක් ලම්බ වෙනවා. එතුමා මම දන්නේ නැහැ නොදනවත් උද කිව්වේ කියලා. පහුගිය අයවැය විවාදයේදී එදා එවකට හිටපු රවි කරුණානායක ඇමතුමා මෙතෙන්දී මේ සභාවේ කිව්වා මීට පස්සේ උක්මිල ගන්න ස්ථිර මිලක් හැටියට රුපියල් 5000කට කියලා. එතකොට ඕනෑම ගොවි මහත්මයෙකුට අද Tamanට බයක් නැතුව මේ උක් නිෂ්පාදනය කරගෙන යන්න පුළුවන්. මොකද එයාට පැහැදිලිව කියලා තියෙනවා ආණ්ඩුව මේ ස්ථිර මිල අපි දෙනවයි කියලා. එතකොට කර්මාංශාලාවකට අපි ගියමු. මේ හැම දෙයක්ම බලපවත්වන්නේ ගරු සභාපතිතුමනි නිෂ්පාදනයේ මත පදනක් නෙමෙයි. නිෂ්පාදනයෙන් එහාට යන්න ඕන. ඒ වගේම ඒ නිෂ්පාදනය කරන්න අවශ්‍ය පිරිසුදු උගස් කර්මාශාලාවට එන්න ඕනේ. ඒ වගේම උකහා ගැනීමේ ශක්තිය වැඩි වෙන්න ඕනේ. අපි කියමු අද තියෙන්නේ 0.7යි. ඒ සාමාන්‍ය උකහා ගැනීමේ අවස්ථාව එමුදා සී නිෂ්පාදන ක්‍රියාවලිය කර්මාශාලාවකේ ඔක්ටෝන් එකක් ඇමරුවාම නිෂ්පාදනය කොච්චරද කියලා බලපුවාම ඒක 8.5ක් වෙනවා නම් කර්මාශාලාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ලාභයක් ගන්න පුළුවන්. එතකොට එහෙම 8.5 දක්වා තියෙන සීනි ප්‍රතිශතය ලබා ගැනීමේ තත්ත්වය අපිට ඇති කරන්න පුළුවන් නම් කර්මාශාලාවටත් ලාභයක් එනවා විතරක් නෙමෙයි ගොවි මහතුන්ගේ ඒ ලාභය වෙදන්න පුළුවන්. ඒ නිසා තමයි අපි සෙවණගල සහ පැල්වත්ත සීන් සමාගම කර්මාශාලා දෙකේම සභාපතිතුමාට කතා කරලා අපි වැඩපිළිවෙලක් හදලා තියෙන්නේ 8ට වඩා එන 8.5ට වඩා එන හැම 0.1 ප්‍රතිශතයකටම අනිවාර්යයෙන්ම සමාගම කීයක් හරි ගෙවන්න ඕනේ කියලා. එතකොට අපිට මේක එතන ඉහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා මෙච්චර කාලයක් අවුරුදු 32ක මේ කර්මාන්තය පවත්වගෙන ගිය දිස්ත්‍රික්කයක මන්ත්‍රීවරයෙක් හැටියට මම විශ්වාස කරනවා මේ කර්මාන්තය තුළ හරියට ගොවි මහතුරු දැනුවත් කරලා කර්මාන්ත ශාලාවල් හරියට කළමනාකරණය කරලා ඒ වගේම නිෂ්පාදනය කරන කායට වෙලාවට උගස්සී ගෙනලා ඇඹරුවොත් ගොවි මහතුරුන්ට පාඩුවක් නැතුව මේ නිෂ්පාදනය තුළ ලාභයක් ගන්න පුළුවන්කම ඕන තරම් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉන්සගරු සභාපතිතුමනි මේක අර මම කලින් කිව්වා වගේ නිකම්ම ලව් කළා මේක පාඩුවයි කියලා කිලා අපි මොනවටද යන්නේ? අපිට දැන් බී ටික විකුණ ගන්න බෑ. වී නිෂ්පාදනයේ ගොවි මහතුරු කන්නට තමන්ගේ නිෂ්පාදනය ගෙනල්ලා විකුණ ගන්න බැරුව වාහනවල පටවගෙන පොලිමේ රස්සාද වෙනවා. ඒ තත්ත්වය ඉදිරියට කරන්න අපිට අවශ්‍යයි. ඒකට අපිට අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැත්නම් මේ අක්කර 20000 30000 තියෙනවයි රටකජු වර්ග කරලා කාටද අපි විකුණන්නේ? අපිට කතා කරන්න පුළුවන්. විවිධ දේවල් කියන්න පුළුවන්. මේ යෝජනා කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. අපි දැන් අනුර දිසානායක මන්ත්‍රීතුමා කතා කරන එතුමා කිව්වනේ දෙහි පිළිවඳව. දෙහි පිළිවඳව දෙවන්ත ප්‍රශ්නයක් තියෙනවා. ඒක මම පිළිගන්නවා. හැබැයි මම විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ කාලේ තිබුණා කෘෂි සංවර්ධන අධිකාරිය කියලා ආයතනයක් රංජිත් ජනරත්නතුමාගේ යටතේ. එතුමා කෘෂි කර්මාන්තයේ පිළිබඳ පැහැදිලිව ඒ විෂය ගැන හොලකු අවබෝධයක් තිබිච්ච නිසා මේ මොනරාග දිස්ත්‍රික්කයේ දෙහි ටික කොහොමද අපි පිටරට යවන්නේ කියන කාරණේ එතුමා මුලින් මතක ඇහුවා. ඒ නිසා එතුමා මම කියන්නම් හරියටම සානේ තනමල්ලේ ප්‍රාදේශිකම් කොට්ටාෂේ බෝධගම කියන ගමේ මේ නිෂ්පාදනය කරන දෙහි ටික ඒක වේලලා මැද පෙරදිග වෙළඳ පොළට යවන්න අවශ්‍ය වැඩපිළිවෙළ හැදුවා.
අසුවටේ අසුනමයි භීෂණේ සම්පූර්ණ කර්මාංශාලය ඉවර කරා. එතනින් එහාට ආයි ඔව් එතනින් එහාට ආපහු ඒ ගැන කතා කරන්න කවුරුත් හිටියේ නැහැ. මොකද ඒ ආයෝජක මේ රට අතරලා ගියා. වැඩේ එතනින්ම කඩාගෙන වැටුණා. අද ඒ දෙහිවට තාමත් අර පුණිම දින තත්ත්වෙම තියෙනවා. එතකොට සම්මුණාස කල්පනා කරලා බලන්න දැන් මේ නිෂ්පාදනයේ අද මේ අපි කතා කරන්නේ මේ ළඟදී ආරම්භ කරන ව්‍යාපෘතියක් ගැන 2007 විතර කතා කරපු ව්‍යාපෘතියක් 1988 89 ගරු සභාපතිතුමනි ඉන්දියානු සමාගමක් ආවා මේ පැල්වත්ත සෙවණගලින් කර්මාංශා දෙකට අමතරව කිගුරානයි මොනරාගලයි අතර ප්‍රදේශයේ උගගා කරන්න ඉන්දියන් සමාගමේ ඉන්දියන් කල්මනාකරු සියලු දෙනා මරලා දැම්මා එම්ස ඔක්කොම රට ඇතරලා ගියා එතකොට අපි මොකද්ද අපි කරලා තියෙන්නේ මේ වෙලස්සද අපි ඇත්තටම මේ මහ පොළොවේ මහ කරන්න බැරි දේවල් මෙතන කතා කරනවට වඩා හොඳයි කරන්න පුළුවන් අවස්ථාව තියෙද්දී මේ වෙල්ලාස්සේ අහිංසක මිනිස්සුන්ගේ ගොවි ජනතාවට ශක්තියක් දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. අපි අවුරුදු 200ක් මේ දුක වින්දා. දැන් 1818 ඉඳන් 1918 එන අවුරුදු වෙනකොට අපි අවුරුදු 200ක් වෙනවා මේ පරිත්‍යාගය කරලා. වෙල්ලාස්සේ මිනිත්තු තරම් මේ රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරලා පරාජය වෙච්ච මිනිස්සු මම හිතන්නේ වෙන කොහෙවත් නැහැ. නමුත් අපිට මොනවාද වෙලස්සට කරේ මම සන්තෝෂ වෙනවා ජයජනන ජනාධිපතිතුමා මේ රටේ අඩුගානේ මේ කර්මාශාලා දෙක හදලා මේ කර්මාශාලා දෙක හදලා මහ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් එතුමා ඒ අවුරුදු 9 10 කරා නිසා මෙතනින් එහාට අපි කල්පනා කරන්න ගරු සභාපතිතුමනි එහෙම නැත්නම් මේ හැම දෙයක්ම එපා කියලා කියනවට වඩා කොහොමද මේක ආපහු නිර්මාණය කළා අදා තියෙන ශ්‍රී විභූති ඇති කරන්නේ කොහොමද කියන කාරණේ අපි කතා කරන්න අවශ්‍යයි කල්පනා කරන්න අවශ්‍යයි හැබැයි ඒක ගොවිතැන කුෂි මේ වී ගොවිතැන කරන්න පුළුවන් කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ ඒ වගේම ගරු සභාපතිතුමනි පල්වත් ආරම්භ කරනකොට දෙවන්ත උද්ඝෝෂණ තිබුණා මේවට සින්දු හැදුවා නාට්‍ය හැදුවා සුද්ධන්ට ඉඩම් දෙනවා කියලා කිව්ව නමුත් අපි ඒ වැඩේ කරගෙන ගියා අද වගේ දවසක වැරිලවත් පල්වත් වගේ කර්මාශාලාව හදන්න ගියා නම් මේ සම්මජාතය කරන්න අපිට හම්බෙන්නේ නැහැ ඒ නිසා මේ විරෝධතාවය මේ Taman හරියට කාරණා නොදැන කරන වැඩපිළිවෙල තුළින් මහ ජනතාව අමාරු වැටෙනවා නිසා අනිත් කාටවත් මේකෙන් හානියක් වෙන්නේ නැහැ දැන් අද විවිධ බේරගොඩ මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා පැල්ලොත් සීන සමාගම ඇතුලේ ගම්මානට ගියාම තියෙන ප්‍රශ්න ඒක මම දන්නවා හැබැයි මතක තියාගන්න ගරු සභාපතිතුමනි එතුමාට මම මතක් කරන්නේ ඒ ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්න දැන දිහා බලලා මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා වැඩක් නැහැ මොකද්ද අපිට කරන්න පුළුවන් කියන කාරණේ බලන්න මම ආයතනයේ සභාපතිවරයා මාසිකව ගෙනල්ලා ගොවි මහතුරු සීරු දනාම ගෙනල්ලා පැල්ලොත් සීන සමාගම සේවන කළ සීන කර්මාශාලා දෙකේම මාසික රැස්වීම තියලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික අඳුනගත්තා මෙච්චර කාලයක් අවුරුදු දැන් 32ක් වෙනවා අවුරුදු 20ක් ඔබතුමාලගේ ආණ්ඩුවක් තිබුණා ඒ අඩු ගානේ මේ ගම්මානවලට යන්න පාර ටිකවත් හදන්න පුළුවන් කමක් තිබුණේ ඒ පාරවල අහිංසක දරුවෝ උදේ පාන්දරට ඉස්කෝලේ ගිහිලා ආපහු වෙනකොට තනිකර දුඹුරු පාට වෙලා ඉන්නේ තනිකර දූවිලි පාරවල් මම ඒ වෙනසක් ලක්ෂ්මණ කිරණ ලැබතුමාට කතා කළා අද කිලෝමීටර් 23ක් අලුතෙන් කාපට් කරලා හදන අඩු ගානේ දරුවන්ටවත් යමක් කරන්න ඒ වගේම අද කතා කරනවා මේ වකුගඩුව අමාරු ගැන. වකුගඩ කියන ප්‍රශ්නේ මෙච්චර කාලයක් තිබුණා. ඇත්තරම අධිකරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරපු නිසා තමයි මේ පිළිබඳ දැන්වත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ. අපි කරන්න ඕනේ වැඩපිළිවෙළ මොකද්ද? මේ ප්‍රදේශවල ජලය බීමට සුදුසු නැත්නම් ඒකට අවශ්‍ය සුදුසු පරිසරය අපි හදන්න ඕනේ. ඒක නිසා තමයි අද මේ රජයේ යටතේ ගරු සභාපතිතුමනි අපි ඒ ගම්මාන සියල්ලම ආවරණ විදිහට අති දෙවන්ත කර්මාන්ත දෙවන්ත ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා මේ සීළු ගම්මානේ ආරණ්‍ය ඔබතුමාලා දන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා මොකද දිස්ත්‍රික් සම්බන්ධ කරන රැස්වීමද ඔබතුමාලා අපි මේ කතා කරලා තියෙනවා ඒ නිසා මේවා කතා කරලා වැඩක් නැහැ මේවා නිකන් මෙතනල්ල කතා කරලා වැඩක් නැහැ ඒ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ඔබතුමාලා සම්බන්ධ වෙන්න අවුරුදු 20ක් කරන්න බැරි වුණා නම් දැන්වත් ඒවට එකතු වෙන්න දැන් ඔබතුමාලා මේ මට මතකයි මේ ළඟදී දැන් දවසකට ඉස්සෙල්ලා ඔබතුමාලා ගිහිල්ලා දෙපොළම අපි උදිරිශාන්ත ගුණසේකර මැතිතුමයි ඒ වගේම විදුත බේරුකට මැතිතුමයි ඔබතුමාලා ආචාර්ය එන්නම් පෙරරක් ස්කේන්ද්‍රයේ ඊයේ සාකච්ඡාවක් තිරදෙනවා. ඒක සමහර කාරණා ඔබතුමාලා මතක කරලා තිනවා. ඔබතුමාලා කියලා තිනවා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදීත් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට උත්සාහ ගත්තා. නමුත් මහජන විරෝධය නමුවේ එම ව්‍යාපෘති අත්හැර දැම්මා. ඌව වෙල්ලස්ස තියෙන්නේ ලංකාවේ දිළිඳු ප්‍රදේශය කියලා. ඔබතුමාලා දැන් එතෙන්දී කියනවා දිළිඳු ප්‍රදේශය කියලා. මොකද ඒකට ඔබතුමාලා මම අවුරුදු 20 කරේ. මේ දිළිඳුකම නැති කරන්න ඔබතුමාලා මොකද ගත්ත පියවර? එතකොට මම කියනවා ඔබතුමාලාට මම කියනවා ගන්න ඔබතුමාලාට මේ කාරණේදී
the point of order
ආයිතා මගේ නම කියපු නිසායි මේ ඔබතුමාට උත්තරේ දෙන්නේ දිලින්දුඹ පළාතක් ලෙස තිබුණු ඌව පළාත සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රිදී මාලියද්ද දුප්පත්කම සිට ඉතා ඉහළම තැනකට ගේන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ කටයුතු කළා කියන එක තමයි අද පාර්ලිමේන්තු ඉස්මා කිව්වේ
හොඳයි කතා ඔබතුමා කතා කරන්න
මම දන්නේ ඔබතුමා කොහොමද ඔය කියන්නේ කියලා මම මේ ඔබතුමා කියපු කාරණේ මම කියන්නේ මේ වාතාවරයේ තියෙන ඌවල්ලස්සේ කියන්නේ ලංකාව දිළිඳු ප්‍රදේශයක් හරි අපහුවදී අවශ්‍ය මොකද මොනවා කරේ ඒක වෙනස් කරන්න ඔබතුමා එක දෙයක් කරා දැන් මේ කියනවා මේ මේ ඉඩම් ටික පාවිච්චි කරලා මේ ඉඩම් ටික පාවිච්චි කරලා
ෆැක්ටරි ගෙනි
දෙන්න මේ ඉඩම් ටික පාවිච්චි කරලා ඔබතුමාලා කියනවා මේ පළාතට ගැළපෙන එහෙම නැත්නම් මේ පරිසරයට ගැළපෙන යමක් නිර්මාණය කරන්න කියලා. දැන් මොකක් හරි නිර්මාණය කරනකොට ඒක හොඳ නැහැ කියලා කියනවා. එතකොට විකල්පය මොකද්ද? විකල්පයක් නැහැ ඔබතුමාලා. එහෙනම් මේ පෞද්ගල අවධිසේක ඒටි ක්‍රියාත්මක කරන්න ඔබතුමාලා ඕන තරම් ඉඩ තිබුණායි. ඒ වගේම මම කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයෙන් මේ වෙල්ලාසට යමක් කරා නම් තමුන්නාසල එහෙම කරා කියලා කියනවා නම් මම මෙතෙන්දි කියනවා වෙල්ලාස ගොඩ ගන්න තිබිච්ච හොඳම අවස්ථාව තමයි අපේ අග්‍ර අපේ ගරු අගමැතිතුමා 2000ක ආණ්ඩුවේදී මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න අවශ්‍ය ප්‍රධානම ව්‍යාපෘතිය ගෙනාවේ ගුවන්තොටුපළ නිර්මාණය කළා ඒ තුලින් මේ කර්මාශාල ඇති කරන්නේ ඒක තමයි අපිට තිබිච්ච ලොකුම ව්‍යාපෘතිය නමුත් මොකද ඒකට උනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්ෙල්ලාම කරේ මොකද්ද ගුවන්තොටුපළ ලං ගිහලා හැදුවා මේ මත්තල අද ඒක ක්‍රියාත්මක නොවන ගුවන්තොටුපළ බවට පත් වුණා අපි අවශ්‍ය සම්පූර්ණ වැඩපිළිවෙළ අපේ ආණ්ඩුව කඩාවැටෙන ඔබතුමාලා උදා කරා කියලා මතක තියාගන්න ඒ නිසා මෙතෙන්දී ඔබතුමාලා කියනවා ඔබතුමාලට ඔබතුමා දැන් එකපාරක් කතා කරා කරුණාකරලා ඔබතුමාලා වාඩි වෙන්න මට තියෙන කාලේ මට අවස්ථාව දෙන්න කතා කරන්න ඒක ඉවරයි
ඔබතුමාගේ කාලෙත් අවසන් වෙගෙන ඉන්නේ නිසා ඔබතුමාම කතා කරන්න
ගරු කතා
ඔබතුමා කතා කරන්න
ඒකම ඔබතුමා මේ මේ ඔබතුමාලා මේ පුවත්පත් සාකච්ඡාවේදී කියලා තියෙනවා උක්කගාව නෑඹුල් භූමියක් ඕනේ කියලා උක්කගාවට මේ පත්තර වාතාව මම මේ කියවන්නේ 2017යි 5යි 25 වෙනිදා මේ මේ ලංකාදීප පත්‍රයේ ඔබතුමා කියපු කාරණයක්. ඒ කාරණේ ඔබ කිව්වා කියනවා මොක්කගාවට නෑඹුල් භූමියක් අවශ්‍යයි කියලා. හැබැයි මතක තියාගන්න අවුරුදු 32ක් දැන් උගා කරනවා පැල්ලත්ත සින්සමාගේ ඉඩම් වල. ඒවා නෑඹුල් භූමි නෙමෙයි. ඒවා නෑඹුල් භූමි නෙමෙයි. ඒවා ගරු සභාපතිතුමනි ඔබතුමාලා ඔබතුමාලා යාව කියනවා නම් ඒක තේරුම් ගන්න කතා කරන්න නිකන් කාරණා කියන්න එපා. කියන වැඩ කඩා කප්පල් කරන්න. මගේ අපේ උදේශාන්ත ගරු මන්ත්‍රීතුමා මගේ මගේ බොහොම හිතවත් කෙනෙක්. නමුත් ඔබතුමා කියපු දේවල් වලට මම මේ උත්තර දෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි
උදේශාන්ත කෘෂි
පසුගිය රජයේ යටතේ ලාභ ලැබූ පැල්වත්ත සමරගල
රීති ප්‍රශ්නේ තමයි එතුමා කියන මේ එකක් තමයි මෙතුමා මේ සාකච්ඡා සම්පූර්ණයෙන් බලලා නැහැ. එක්ක ප්‍රවෘත්තිය බලලා නැහැ. පත්තරේ භාගයක් බලලා තියෙන්නේ. ඒකේ කියන්නේ ලෝකයේ තියෙන සියලුම උක්කර්මාන්ත සම්බන්ධ සියලු සමාගම් හැම මොහොතෙම නෑඹුල් බිමක් හොයනවා කියන එකයි මම කිව්වේ.
හොඳයි හොඳයි හොඳයි.
ඔබතුමාට මම මේ පත්‍රය දෙන්නම්. ඔබතුමා කියපු දේ වාර්තාකාරයක් මේ නම තියෙනවා. පත්‍රේ ලියපු එක මම ඔබතුමාට දෙන්නම්. කියවලා බලන්න ඔබතුමා මොකද්ද කිව්වේලා. මම මේ සාකච්ඡාවේ හිටියේ නෑ. ඔබතුමා කියපු දේ පත්‍ර වාර්තාවේ තියෙන එක පුටාගෙන තමයි මම ඒකට උත්තර දෙන්නේ. ඒ වගේම කරුව අපේ විදුබේරුගොඩ මන්ත්‍රීතුමා අපි ඔක්කොම අපේ දිස්ත්‍රික්කයේ තුල ඉතාමත් හිතවත් වැඩ කරන අය මේ මේ නමුත් මෙතනදී කියනකොට සමහර දේවල් නිවැරදි කරේ නැත්නම් ඒක රටට යන්නේ වැරදි පණිවිඩයක්. ඒ නිසා ඒක නිවැරදි කරන්න අවශ්‍යයි. ඔබතුමාලා ඔබතුමා කියලා තියෙනවා පසුගිය රජයේ යටතේ ලාභ ලැබූ පැල්ලත්ත සෙවණගල. මට පොඩ්ඩක් කියන්න කොයි මොන සංඛ්‍යාලය ගැන පාවිච්චි කළාද ඔබතුමා මේ කාරණේ කියන්නේ කියලා?
දැන් අවසන් කරන්න
හරි අර සභාපතිතුමා මට විනාඩි දෙකක් දෙන්න. 2015 මගේ ළඟ සංඛ්‍යාලය ගැන තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ගරු සභාපතිනි මගේ ළඟ සංඛ්‍යාලය ගැන දෙනවා. මම මේ සංඛ්‍යාලය ගැන මෙලින් කියන්නේ. 2013 අවුරුද්දේ ලාභය මිලියන 1.1345යි. 2014 පාඩුව 211213යි. 2015 පාඩුව මිලියන 1052යි. 2016 ලාභය මිලියන 1103යි. ඒක තමයි හරි සංඛ්‍යාලයක. ඔබතුමා මේ ඕනනම් මේක පැල සේ සමාගමේ කලමනාකරීත්වයේ මේක ගැන කතා කරන්නේ. ඒ නිසා මේවා මේ බොරු කතා මේ නොනිච්ච දේවල් ගැන කතා කරන්න එපා. මම හිතන්නේ පහුගිය කාලේ තමයි මේ අපේ සීනිය ඇමතුමා මෙතන ඉන්නවද මන් දන්නේ මට පේන්නේ
නැහැ.
නමුත් මම කියනවා ඔබතුමාට මේ කාරණේදී සමහර සිද්ධි වුණා. පැල්වත්ත සහ සෙවණගල කඩාවැටෙන තත්ත්වයටපත් වුණා. ඒවා වෙනස් කරේ අද ඉන්න වර්තමාන සභාපතිවරය ඇතුළු අද මෙතන ඉන්න මන් දන්නා මෙතන රිෂාඩ් බදු ඉතින් ඇමතුමා ඉතුමාගේ අමාත්‍යාංශයට මේ ක්‍රියාත්මක වෙන්නේ. අද මම සන්තෝෂ වෙනවා. කර්මාංශ පැල්ල සෙවණගල කර්මාංශාලාවේ ගරු සභාපතිතුමනි තියෙන උග්ගස්තික ඒ මැෂින් වලින් යවලා සීසන් එක අවසන් වෙන්න ඉස්සර අමරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ නිෂ්පාදනය ඇති කරන්න අවශ්‍ය වෙනස්කම් පහුගිය අවුරුදු 20ම කරේ නැහැ. අද මම කියනවා ලොකු වේදමක් නොකර අද පුළුවන්කම තියෙනවා අපිට එක දවසකට ටොන් 1500ක් අමරන්න. අපි ඒක 2000 දක්වා ගෙනියනවා. අද අවශ්‍යතා ටොන් අවශ්‍ය උග්ගස් ප්‍රමාණය අද සෙවණකට නැති තත්ත්වයට අදපත් වෙනවා. නම් මේවා වෙනස් කරන්න අවශ්‍යයි. මොකද මේ අපි කතා කරන්නේ අපේ දිස්ත්‍රික්කයේ ගැන. එතකොට මේවායින් ඉගෙනගෙන මම විශ්වාස කරනවා අපේ ලක්ෂ්මන් සේනාරත් මැතිතුමා අද මේ ඉදිරිපත් වෙලා ඉන්න අපේ අනුර දිසානායක මැතිතුමා මේ ඉදිරිපත් කරපු යෝජනාවට සම්බන්ධ මේ කර්මාංශාලා වලින් මේ හැම දෙයකම පාඩමක් ඉගෙනගෙන මේ වෙල්ලස්සේ මේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි කියලා. මම විශ්වාස කරනවා අපිට අනිත් තව අවුරුදු පහකින් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා කියන්න අපි තාමත් දුප්පත් කියලා මේ වේදිකාවල කතා කරලා අපි කියනවා වේදිකාවල නැගලා අපි තමයි දුප්පත් බිස්සිකෙක් නිකන් ආභරණයක් වගේ හැටියට පාවිච්චි කරන්නේ. අපිට මන්ත්‍රීවරු හැටියට අපි ලැජ්ජා වෙන්න ඕනේ. අවුරුදු 20ක් 25ක් මේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන වෙලාවේ මිනිස්සු හැටියට අපි මොනවද කරේ මේ දිස්ත්‍රික්කයට? මොකක්වත් කළා නැහැ. ඒක වෙනස් කරන්නයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. මේක වෙනස් කරලා ආදායම් වැඩි කරන්න ඕනේ. මහ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක් හදන්න ඕනේ. අර ඒ ඉදිරි પરම්පරාවට අලුත් අනාගතයක් නිර්මාණය කරලා දෙන්න ඕනේ. මේ ඔක්කොම අපි කරන්න අවශ්‍යයි. ඒක තමයි අපෙන් කරෙන්න ඕන මන්ත්‍රීවරු හැටිය කියන කාරණේ මතක් කරමින් අතිරේක වේලාවක් ඔබතුමා ලබා දීලා මේ යෝජනාවට කතා කරන්න අවස්ථාව ලබා දීම ගැන විශේෂයෙන්ම ඔබතුමා ස්තුතිවන්ත වෙමින් මම හන ඔබම ස්තුතියි.
ඔබ ඔබ ස්තුතියි. මීළඟට විමල විර දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි තියෙන්නේ.
ගරු මුලස්සන අරුඩ සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුව ජනවාරි 8 වෙනිදාන් පස්සේ සිහින සබම්බෝල කතා අපි හුඟක් කාලා තියෙනවා. දැන් තවත් එක සීන ලෝකයක් මවන්න ඌව වෙලස්සේ බින්තන්නපත්ුවේ අහිංසක ජනතාවගේ ඉඩම් ටික මංකොල්ල කණ්ඩ දැලක් එළමින් තියෙනවා මේ සභාව තුල. දැන් උග්ගයේ බූව ගැන උග්ගා ගැන උග්ගාට කැපිච්ච ලේ හැලිච්ච එකක් තියෙන සිරුරක් තියෙන උග්ගවියෙක් විදියට මම මේ සභාවේ කතා කරන්නේ. සමේ සියලු දෙනාට වැඩිය උග්ගා ගැන උක්කකා ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා මෙතනදී මම කියන්න කැමති මෙතුමල්ලා ලක්ෂ ගණන් ලාභ ලබන හැටි කියනවා. මම අවුරුදු 35ක් උග්ගවියෙක්. ගිය අවුරුද්දේ මගේ අක්කර දෙකමාරේ ලබාගත්ත ලාභය රුපියල් 35000යි. මෙතන එක උග්ගවියෙක් නැහැ මේ සභාවේ. මම ඉන්නේ උග්ගවියෙක් ඉද. රුපියල් 35000යි. මේ වගේ සීන කතා අහලා අද මුළු ලංකාවේම උග්ගවියා එකම දුකකින් ඉන්නේ. ඒක වසන් කරලා සුද්ධන්ට 1818 කරලා 848 කරලා මේ කරලි මර්ධනය කරු ම්ලේච්ඡත්තේම අද රිදීමාලියද්ද මාවයි පදියතලාවේ බින්තන්නපත්ුවේ මෙතකම මිනිස්සු මර්ධනය කරන්න මේ ආණ්ඩුව කටයුතු කරනකොට මට තියෙන දුක එදා ඒ සියලට විරුද්ධ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් මේකට මූලිකත්වයේ ගත්ත එක ගැන ලක්ෂ්මන්ට එරෙහි ලක්ෂ්මන් ලක්ෂ්මන්ට එරෙහි ලක්ෂ්මන් එතුමා මීට කලින් පාර්ලිමේන්තුවේදී කියනවා මෙන්න මෙහෙම 1989 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිබුණ කාලේ එදා හිටපු වනසංරක්ෂණ අධ්‍යක්ෂ සරත් කොටකම මහතාත් මාත් තවත් නිලධාරීන් ගණනාවකුත් එකතු වෙලා කිවතාක්ම මේ ප්‍රදේශයට ගිහිල්ලා අලිමංකඩ වෙනස් කරන්න උත්සාහ දරුවා. හැබැයි ඒක කරන්න විදියක් නැහැ. මොකද්ද වුනේ? උක්කන්න අලියනවා. ඒකෙන් විශාල වශයෙන් ප්‍රදේශයේ මහ ජනතාවට හානියක් වෙනවා. ලක්ෂ්මන් ටෙරෙහි ලක්ෂ්මන් එදා ලක්ෂ්මන් මහත්තයා කියපු දේ අද මේ සභාවේදී වෙනස් විදිහට කියන මට පේනවා. මේ සමාගම ඩොලර් පවුංගක් වේදන් කරලා තියෙනවා. සමහර තැන්වලදී මට තේරෙන්නේ ඩොලර් කතා කරනවා කියලායි. මට ඇහෙන්නේ ඩොලර් කතා කරනවා කියලා තමයි මට ඇහෙන්නේ. ඒ නිසා මේ මේ ජලාශය අපේ ජලාශය මහ ජලාශය ශ්‍රී ලංකාවේ සේනානායක සමුද්‍රයේ ඒකෙන් වතුරෙන් ජීවත් වෙන මිනිහෙක් මම. මේ මොහොතේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් 50%කට ජලය නැහැ. බීවකා කරන ජලය නැහැ. මේ ජල පෝෂිත ප්‍රදේශ නිල්ගල මේ ආදි ප්‍රදේශවල ගලාගෙන ජලය දැනුත් නැත්තම් මේ උපකාට මේ වනය එලි කරොත් මොකක්ද අපිට සිද්ධ වෙන්නේ? අක්කර 1,30,000ක කුඹුරු වලට වතුර දෙන සේනානායක සමුද්‍රයේ එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී.එස්. සේනානායක මහත්තයා මැතිස්තුමා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක හදපු වැව හිඳයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු රඹුක්කංගොය ජලාශය අක්කර 6,000කට වතුර නැති වෙයි. ඒ වගේම ඩී.එස්. සේනානායක මහත්තයා හදපු නාගදීප ව්‍යාපාරේ වතුර නැති වෙයි. මේ සුද්ධ සන්තෝෂ කරන්න හදන්නේ මුංගට පාපු කවුපි වාපු කුරාන් වාපු බඩරංග වාපු එකෙන් ගයක් හදාගත්ත දරුවා ඉස්කෝලේ ආපු ට්‍රැක්ටරයක් ගත්ත ත්‍රිවිල් එකක් ගත්ත මොටසයිකලයක් ගත්ත ආර්ථිකය හදාගත්ත මේ අහිංසක ගොවියෝ රාජාදි රාජසිංහ රජ සමයේ ඉඳලා නිදහස් ගොවියෝ අද ඇමරිකන් කොම්පැනියක වහල්ලු කරන්න මේ ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂේ තේමාවයි ප්‍රතිපත්තියයි 70න් පස්සේ විකුණන් කෑම මේ මාතෘභූමිය එදා වෙල්ලස්සේ බූටාවේ රාළලා උඩරට අපේ දීර කැප්පිට බලලා දිවි පුදලා පණ දීලා රැකගත්ත සුද්දංගෙන් බේරගත්ත මේ භූමිය ආපහු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ නිමේෂේ මේ අඳුරු මොහොතේ ආයේ සුද්දන්ට දෙන්නයි හදන්නේ ඒ නිසා මේකට විරුද්ධ වුණේ අපි නෙමෙයි මහත්තුරුනේ ආණ්ඩ රිදී මාලියද්දට ගිහිල්ලා
දැන් අවසන් කරා
ආණ්ඩ ඇකිරියන් කුඹරට ගිහිල්ලා ආණ්ඩ දෙයිගමට ගිහිල්ලා ඒ ගොවි ජනතාව අතේ කරගට තියෙන ගොවි ජනතාවයි ඒකට විරුද්ධව නැගී සිටියේ අපි කරන්නේ සටනට සහාය දෙන එක විතරයි සටන ඔවුන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් මෙතන නෑ මේ අවුරුදු දෙකම හට්ටම දෙකටම එක රස්තාවක් දුන්න එතුමම කියන හරිම් ප්‍රනාන්දු මහත්තයා හරිය ලකුණ දාලා ඡන්දෙල්ල හරිම් ප්‍රනාන්දු මහත්තයා කියනවා මම මේ අවුරුදු දෙකට දුන්න එක රස්තාවයි කියලා මේ ආණ්ඩුවේ ඉන්න බණ්ඩාරිගොඩ කියනවා මේ ආණ්ඩුවෙන් අපිට වෙච්ච සෙතක් නෑ කියලා උතන පාලිත අපේ තෙවරප්පරු මන්ත්‍රීමා හිටියා එතුමා කියනවා මට වයඹ සංවර්ධන ඇමතිකම දීලා මං ඉන්නේ බස්නාහිර කියලා චම්පික රණක මහත්තයා ඊයේ උදේ පත්තරේ කියනවා මේ ආණ්ඩුව යන පරණ ආණ්ඩුව ගිය පාරමයි මේ ආණ්ඩුවේ ජනතාවට සේවයක් කරන්නේ
දැන් අවසන් කරන්න
මේක තමයි ආණ්ඩුවේ සහතිකේ ඒ නිසා මට කියන්න තියෙන්නේ අර වින්තන්නපත්තුවේ මේ මහා මංකොලට අහුවෙන ප්‍රදේශයේ ඉන්න ආදිවාසී නායකයා ගෝම්බිලා ඇත්තෝ කතාවක් කියනවා සමහරලාට අනේ මාත්‍ය අපේ උන්ට උරුසුමේ නැහැ කියලා උරුසුමේ නැහැ කියලා කියන්නේ ගඳ සුවඳ තේරෙන්නේ නැහැ කියලා මට කියන්න තියෙන අවසාන වශයෙන් සභාපතිතුමනි එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට උරුසුමේ නැහැ කියලා
කොහොම ස්තුතියි මිලකට ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා
ගරු මුලසනේ මන්ත්‍රීතුමනි
ඔබතුමාට විනාඩි 5යි
කොහොම ස්තුතියි මා ඉතාමත්ම සතුටු වෙනවා විශේෂයෙන්ම අද දින පැවැත්වෙන විවාදයට එක්වීමට ලැබීම පිළිබඳව විශේෂයෙන්ම ඉහළව නියෝජනය කරන ජනතා නියෝජිතයෙක් හැටියට ඒ වගේම තමයි අද පාර්ලිමේන්තුව ආරම්භයේ සිට මේ දක්වාම මේ විවාදයේ තුල විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතිතුමාලා මේ තියෙන ප්‍රතිලාභ සහ මේ තියෙන ගුණාගුණ කතා කරා වගේම විපක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා මේ යගුණ පිළිබඳව කතා කරා. මම මුලින්ම සඳහන් කරන්නට ඕනේ මුලසරේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කර ගරු මන්ත්‍රීතුමාලාට සදාචාර අයිතියක් නැහැ මේ පිළිබඳව කතා කරන්නට. ඔබතුමාලා පෞගිය ආණ්ඩුව කාලයේ තුල කරපු ආයෝජනයන් දිහා බැලුවම ඒ සඳහා වියදම් කරලා මේ රටේ බොහෝ දෙනාට ලැබලා තියෙන ප්‍රතිලාභ පිළිබඳව මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි ඉහළවුවේ ජීවත් වෙන පුද්ගලයෙක් හැටියට කරුමුලසනේ ගරු මන්ත්‍රීතුමනි ඔවුන් පටන් ගත්ත ඌමාවය ව්‍යාපෘතිය පිළිමදවත් කියන්නට ඕනේ. අද විශාල ජන සංහාරයක් සහ පාරිසරික හානියක් සිද්ධ වෙන්නට කටයුතු කරනවා. ඒ නිසා මම උත්සාහ දරනවා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මේ ව්‍යාපෘතිය හොඳයි කියනවා වගේම අද ඌමාවේ ව්‍යාපෘතියෙන් සිද්ධ වෙන මේ පාරිසරික හානිය වගේ හානියන් තියෙනවා නම් ඒවා වළක්වා ගැනීමට යෝජනා කරන කටයුතු කරනවා. මම හිතනවා මට කලින් සඳහන් කරපු ගරු මන්ත්‍රීතුමාලා අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපක්තිය විදේශ ගැත්තන් වෙලා විදේශිකයන්ට මේ රට විකුණුවා කියලා කියලා වගේම එතුමාගේ ආදායම සහ එතුමාලාගේ ඒ ගත කරපු ඒ අඳෝනා ජීවිතය පිළිබඳව කිව්වා වගේම ඒ සමහර මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබුණේ නැහැ. එතුමාලාත් තාමත් රජයට අයිති ඒ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවට අයිතිය තියෙන ඒ නිල නිවාසයක පදිංචි වෙලා ඉන්නවා එළව ගන්න බැරි මමත් ඒක ඉන්නවා කියන කාරණේ කියලා. එතුමාට නොලෙවිච්ච දේවල් තමයි කතා කරේ සමහර මන්ත්‍රීවරු. අපි දන්නවා. ඒ කතා කරපු මන්ත්‍රීවරු තාම ඒ හිඟුරාණ සමාගමට අයිති නිල නිවාසයක පදිංචි වෙලා ඉන්නවා. එතුමාත් ඒ වෙන කතා කරේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ විකුණන්න යන කාරණේ කතා. එතුමා අද එතුමාට නිවනක් ඇරියට තමන්ගේ ජීවිතය ගත කරන දේ ලබා දෙන්න අපි කටයුතු කරනවා. අපි ඊට වඩා සුශාලව ඉන්න කටයුතු කරනවා. නම කියන්න මම කැමති නෑ. මම එතුමාගේ කතාවදී අහන් හිටියා. මට hina ගියා කරු. කොනසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම ඉහළව්වත් පහළව්වත් සම්බන්ධ වේ ජන ජීවිතයේ පිළිබඳව අපි දැක්කම කරු. කොනසනේ මන්ත්‍රීතුමනි අපි දකිනවා 818 විශාල වශයෙන් කැපකිරීම කරා අපේ මේ විදේශ රටවල් තුල ආපු මේ යුදමේ කටයුතු වල මේ රට බේර ගන්නට. විශේෂම අදටත් ඒ දුගීභාවයෙන් පෙළෙන ජනතාව ගැල් ක්‍රමයක් එක්ක ජීවත් වෙන පිරිස ඉන්නවා කරුතන්. විශේෂ මා නියෝජනය කර බණ්ඩාල ආසන ඇල්ල කොට්ටාසේ ඉලුක් පැලස දොරංගොල්ල කියන ගම්මානය තුලට අද ගියාම ගැල් වලින් තමයි නෝන්ගේ ප්‍රහාණ කටයුතු කරන්නට කටයුතු කරන්නේ. නිසා අපි ඕනට සාදාන යකි සිද්ධ කළා නැහැ. එසේ සාදාන සිද්ධ කරන්න බැරි වුණේ මොකද අපිට? විශේෂයෙන්ම අපේ මේ ජාතිවාදී ප්‍රශ්න සහ ඒ වගේම ආර්ථික ප්‍රශ්න හඳුනාගත්තේ නැහැ කරු. මුල්සනේ මතුනේ මම දන්නෝ විශේෂයෙන්ම අපේ රට තුල දිහා බැලුවම ශ්‍රමය ඒ වගේම භූමිය ඇරෙන්නට වෙන විකල්ප විසඳුම් නැහැ අපේ ආර්ථික ගොඩනගාන වැඩපිළිවෙලක් හදාගන්න. ඒ වගේම ප්‍රාග්ධාන හිඟකම පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. නිසා ප්‍රාග්ධානයේ නොමැතිකම තුල අපි ඒ ආයෝජකයෝ මේ රටට ගෙනල්ලා ඒ තුලින් මේ එක කන්නයක් ජීවත් වෙන ඒ කන්නේදී හදිසියේවත් වර්ෂාවක් આવොත් එහෙම නැත්නම් නියන් කාලයක් આવොත් එයිනුත් පීඩාවට ලක් කරලා ආර්ථිකයේ වැටෙන මාස්පතා ආදායමක් ලබා ගන්න පුළුවන් මාස්පතා වැටුපක් ලබා ගන්න තමන්ගේ ජන ජීවිතේ ගොඩ ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදගමුට බොන කෝපෙත් කිමුළු ඉන්නවයි කියන වැඩපිළිවෙල එදා වගේම අදත් තියෙනවා කරු මුලසනේ මන්ත්‍රීතුමනි. ඉතින් අපි කියනවා මේ මන්ත්‍රීවරුන්ට එදා එතුමාලා කරා වගේ ඒ මහා පරිම ව්‍යාප්ති පරිසරය හානිය වෙන ව්‍යාප්ති ඒ වගේම ජන ජීවිතයට බලපාන ව්‍යාප්ති ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැහැ අපි නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට. අපි විශේෂයෙන්ම ඉල්ලනවා මේ ව්‍යාප්ති ආරම්භ කරලා ඒ ආරම්භ කරන ක්‍රමවේදයේ පිළිබඳව තවත් අවස්ථාවක මේ පාරිසරික ගැටලු අවම වෙන විවාදයි කියන කාරණේ මේ සභාවට වගේ මාධ්‍යට ඉතා විවෘතව ඒ අදාළ මෙතියම තුරුතයයි කියලා. විශේෂයෙන් මේ කියන්නේ මා කලින් සඳහන් කරා මුලසනේ ගරු මන්ත්‍රීතුමනි ඌමාව ව්‍යාප්ති පරිසර ඇගීම් වාර්තා නොගෙන අරගෙන අද තමන් ජීවත් වුණු විශේෂයෙන්ම තමන්ගේ ජන ජීවත් වීමට අවශ්‍යතාවය තියෙන නිවාස පවා හිමි වෙලා තියෙනවා. එවන් ව්‍යාප්තියක් කිය යුතු නැහැ. එවන් ව්‍යාප්තියක් ආ සමාන වේ කටයුතු කරන විශේෂ මාණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට මටත් දෙවරක් හිතන්න අවස්ථාවක් වෙනවා. නමුත් මම කල්පනා කරා විශේෂයෙන්ම පහළ ඌවේ ඉන්න ඒ ජනතාව තමන්ගේ කෘෂි භෝග අලෙවි කිරීම සඳහා විශේෂයෙන්ම තෝතැන්නක් වුණේ බණ්ඩාර ප්‍රදේශයේ පවතින ආ වූ පොළ. අද ඒ පොළට පහළ ඌවෙන් එන ඒ එළවලු ප්‍රමාණය ඉතා කෙමින් කෙමින් අඩු වෙලා තියෙනවා. අපි ඒවා නිරීක්ෂණය කළා බැලුවම අද තාත්තා ගොවිතැන කරාට පුතා කරන්න පෙළඹෙන්නේ නැහැ ගරු. මුලසනේ ගන්තිතුමනි ඔවුන් අද නවීන ලෝකයක් එක්ක අමුඩේ ගහන කුඹර කොටන්නට යන වැඩපිළිවෙල නැහැ. ඔවුන්ට අධ්‍යාපනය තියෙනවා. ඔවුන්ගේ අධ්‍යාපනය ලැබලා එවන් වැඩපිළිවෙලකට යන්නේ නැහැ. නිසා අපි කියන්නේ නැහැ අපේ දේශීය කර්මාන්ත සියල්ල ඉවත් කරන්න ඕනි මේ රට තුලින් කියලා. ඒවා ආරක්ෂා කරගන්න ඕන වගේම අපි හිතන්නට ඕනි අපි කොහොමද මේ රට ආර්ථික උත්පාදන වැඩපිළිවෙලකට යන්නේ
කියලා අවසන් කරන්න.
විශේෂයෙන්ම මා ඒ සඳහන් කරන විශේෂයෙන්ම මම හිතනවා අපිට මේ කර්මාන්තීය ශාලාව තුලින් විශේෂයෙන්ම වෙනත් අතුරු නිෂ්පාදනය සඳහා වෙන වැඩපිළිවෙලක් එනවා. ඒ සඳහාත් විශාල වශයෙන් රැකී රක්ෂා ලැබේවි කියන ප්‍රාර්ථනා කරමින් මේ කර්මාන්ත ශාලාවේ ඉදිවෙන කර ඉහළව්වත් පහළව්වත් කියන මේ සියලු ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දෙන වැඩපිළිවෙලක් අපි ගෙනෙන්නට කටයුතු කරනවා කියන කාරණේ මතක් වෙන අවස්ථාවල විශ්වාසයෙන්ම නිරන්තරව